සාදු 2021 වසරේ 7 වෙනි මාසේ 4 වෙනිදා විපස්සනා භාවනා වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ අපි හා සම්බන්ධ වෙන පින්නතුන් එතුළු සෑම සියලු දෙනාම තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සතිස් බෝධිපාක්ෂික ධර්ම වල ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඇතෝ ප්‍රාර්ථනා කරන ඒ ජාති ජරා ව්‍යාධි මරණයක්ම වූ අමාමා නිවන් සුවය ලබාගන්න අවශ්‍ය කරන සියලූම සතර සම්මප්පදානයෝ ඇතිවේවා. හැම දෙනාගේ අරමුණු සඵල සිද්ධ වේවා. අදාදම නිවන් අවබෝධ වේවා කියන පැතුමින් යුක්තව ධර්මශ්‍රවණය කරන්න. හොඳින් ධර්ම කරුණු පින්නතුනේ ගැඹුරින් මෙනෙහි කරන්න. ඒක තමයි ධර්ම ශ්‍රවණෙහි තියෙන ප්‍රධාන කාරණේ බවට පත්වන්නේ. හරියට නිදහස් සිතකින් ගැඹුරින් මෙනෙහි කරන්න ඕනේවා. සිතීමේ ශක්තිය තුළ, විදර්ශනාත්මක ශක්තිය තුළ තමයි සත්‍ය අවබෝධය සිද්ධ වෙන්නේ. ඒ නිසා සත්‍ය අවබෝධ සිද්ධ වීමට බලාපොරොත්තු වන කෙනෙක් නම් ගැඹුරින් ගැඹුරට නුවණින් ඒ දෙස බැලීම, විවිධ ස්වරූපවලින් විවිධ හැඩයන්වලින් එක හරියට නිවැරදිතාවය පිළිබඳව, සත්‍යතාවය පිළිබඳව, යථාභූත තත්ත්වය පිළිබඳව තේරුම් ගැනීමට වෙහෙස මහන්සි වෙන්න ඕනේ. අනේ විට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙමනම් දැන් හේ සිත් තුළ දරාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිමයි? එහෙම නැත්නම් කෙන් සච්ච ගවේසි, කෙන් කුසල ගවේසි, කුමද්ද සත්‍ය, කුමද්ද මේ ලෝකේ තියෙන පවතින තියෙන ශ්‍රේෂ්ඨම කුසලය කියලා අපි සොයනවා. මේ ලෝකයේ අනිකුත් ආගම් දහම් එක්ක ගලපා බලන විට ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික ධර්මයක්. අනිත් ඒවා ඔක්කොම කාලයේ ධර්මයේ තියෙන්නේ. මේ ආත්මේ පිළිවෙත් පුරලා ලබන ආත්මෙට මැරිලා ගිහිල්ලා ඒ ආත්මවල සැප ලබන ඒවානේ තියෙන්නේ. අනිත් ඔක්කොම ආගම්වල ගොඩක් තියෙන්නේ එහෙමයි. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දෙවියන්ගෙන් සැප හම්බ වෙනවා කියන කතාව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒහි පස්සික ධර්මයක්. මේ මොහොතෙම ඇවිල්ලා මේ මොහොතෙම දැක බලාගෙන සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. ආයි පස්සේ යන්න නෙමෙයි. එහෙනම් පින්නතුන්ට මේ ධර්මය හොඳින් මෙනෙහි කළොත් මේ දැනුත් මේ මොහොතෙත් ඒක සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. ඒක තප්පරයකටවත් ඉස්සරහට දාන්න උමනා කාරණයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වභාව ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තථාගත ධර්මය. ඒ කියන්නේ පවතින ස්වභාවය, තත්තාකාරය පිළිබඳව දේශනා කරන ධර්මය. එහෙමනම් ස්වභාව ධර්මයයි. විශ්ව ධර්මය. එහෙමනම් අස්වාභාවික බවට පත් වෙලා ඉන්නේ කවුද දැන් මෙතන? අස්වාභාවික වෙලා ඉන්නේ කවුද? අන්න තමන්ට ඇඟිල්ල දික් කරගන්න. මම අස්වාභාවික වෙලා ඉන්නේ මේ ගහ, කොළ, ඇළඳුල, ගංගා නෙමෙයි. අස්වාභාවික බවට පත් වෙලා ඉන්නේ මම. තමන්ගේ අස්වාභාවිකත්වයේ තියාගෙන තමන් හිතනවා තමන් හරි ස්වභාවිකයි, මං හරි, මට පේනේවයි තමයි වැරද්ද තියෙන්නේ කියලා. පේනේවයි නෙමෙයි වැරද්ද තියෙන්නේ, තමන් දකින දේවල් වල තමන්ගේ දෘශ්‍යමය මානෙය තමයි වැරද්ද තියෙන්නේ. මොකද අස්වාභාවික බව තියෙන්නේ තමා ළඟ නිසා. නමුත් අපි එහෙම පුරුදු වෙලා ඉන්නවද? හැම දෙයකම ලෝකේ දකින්න ඕනම දෙයක හරි හෝ වැරද්ද අපි එළියට දානවා. නමුත් එළියට දැම්මට ඒකේ වැරද්ද තියෙන්නේ, ප්‍රධාන වශයෙන් වැරද්ද තියෙන්නේ තමා ළඟ. තමන්ගේ දුෂ්‍ය මායාව නිසා. ඒකෙන් තමන්ට වෙච්ච හානිය තමයි තමාගේ සැනසීම තමාට නැති වෙනවා. ලෝකේ කොහේ හරි වෙන දෙයක් නිසා තමාගේ සැනසීම මෙහි නැති වෙනවා. ඒකනේ කරන්නේ නේද? ලෝකේ තියෙන කොහේ හරි තියෙන ලෝක ක්‍රීඩාවක් දිහා බලනවා. බලලා තමාගේ සැනසීම තමන් නැති කරගන්නවා. කොහේ දෝ කට්ටියක් ක්‍රිකට් ගහනවා. ඒක දිහා බලන් ඉඳලා තමාගේ සැනසීම තමන් නැති කරනවා. නැති කර ගන්නවා. කොහේ හරි කවුරු හරි මොනවා හරි රටක දේශපාලනයක් හරි මොනවා හරි තියෙනවා. දැන් මේ රටේ දේශපාලන පැත්තවල් ගන්නවා වගේම අපි සමහර වෙලාවට මේ පිටරටවල් වල දේශපාලනය ඉල්ලනකොට ට්‍රම්ප් දින්නොත් හොඳයි, අරයා දින්නොත් හොඳයි, ඔබාමා දින්නොත් හොඳයි කියලා පිළිබෙදෙන්නේ නැද්ද? පිළිබෙදෙනවා. එතනත් සැනසෙල්ල නැති කර ගන්නවා. එහෙමනම් මොකද මේ වෙලා තියෙන්නේ? අස්වාභාවික බව තියෙන්නේ තමා ළඟ තියෙන්නේ. එතකොට තමා ළඟ ගත්තා මේ අස්වාභාවික භාවය සියලුම මිනිස්සු ළඟ පවතිනවා. එහෙමනම් අස්වාභාවික මිනිස්සුන්ට අස්වාභාවික චරිත ගැළපී යනවා. අස්වාභාවික මිනිස්යාට අස්වාභාවික බව ගැළපී යනවා. එහෙමනම් සියලු දෙනාම අස්වාභාවිකයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කෙටි වදනකින් දේශනා කරා, සබ්බේ පුතග්ජනා උම්මත්තකා. එහෙනම් මේ ලෝකේ දැනට බුද්ධිමත්, ශ්‍රේෂ්ඨයි, ධනාත්මකයි, දියුණුවයි, සංවර්ධිතයි, මාන් ජ්‍යෙෂ්ඨයි කියලා පේනේවා බුදුරජාණන් වහන්සේ දකින්න පිස්සංගේ වැඩ හැටියට. මිනිසුන් මේ කරන සංවර්ධනය, දියුණුව ඒ ඔක්කොම දකි පිස්සු වැඩ ගොඩක් හැටියට. මිනිසුන්ගේ දැනුමෙන් මිනිසුන් ලෝකයේ තමන් ඉන්න තැන විනාශ කරගන්නවද නැද්ද කියලා බලලා තීරණය වෙයි. එහෙමනම් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කරන කියන හිතන පතන හැම දෙයක් තුළම දැක්කේ බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යල අනවබෝධය නිසා යන ගමන. තව විදිහකින් උදාහරණ දක්වනවා, මිරිඟුවක් පස්සේ දුවගෙන යන මුවෙක්. මුවා හිතනවා ලොකු වැඩක් කරනවා කියලා. යා මොකද්ද ලොකු වැඩි? මම මේ ජලය හොයාගෙන දුවනවා. නොනැති මිනිස්සෙක් දකින්නවා මිරිඟුව පස්සේ දුවනවා කියලා. මාන්නම් හැබැයිනුත් දැකලා තියෙනවා ඇත්තටම මුවන් මිරිඟුව පස්සේ දුවන විදිය. පොඩියට නෙමෙයි, බොහොම වේගෙන් දුවනවා. පිපාසය වැඩි වෙච්ච වෙලාවට බොහොම වේගෙන් දුවනවා පින්නතුනේ මේ මිරිඟුව පස්සේ මුවා. ඔහුට මෙතන නෙමෙයි අතන පේන, එතෙන්ට දුවනවා. එතන නෙමෙයි තව ටිකක් එහාට පේනවා. ඒ වගේ දුවනවා. ආන්න ඒ වගේ ස්වභාවයක් මේ සත්‍යය තුළ තියෙනවා. ඔබ තේරුම් ගත්තා නම් යථාභූත ඥාන දර්ශනයෙන් සිද්ධ කළා නම් අපි නතර වෙනවා. ඔබ නතර වෙන්න මා නතර වෙලයි සිටින්නේ. මොකද්ද මේ අදහස් කරන්නේ? සිතේ නතර වීම. දැන් බලන්න ඔයත් අංගෙත් සිත නතර වෙලාද දුවනෝද කියලා. අවබෝධයෙන් සිත නතර කරන්න ඕන. බලහත්කාරයෙන් දන්වැල් දාලා හිත කරලා නතර කරන්නේ මේ කියන්නේ. යථාභූත ඥාන දර්ශනේ ඇති වෙලා හිත නතර වෙන්න ඕන. ඔය යම් යම් කාරණා පිළිබඳව ටිකක් අත්දැකීම් වැඩි වෙනකොට, සලස්ථාන බවට පත් වෙනකොට, වයසට යනකොට හිත නතර වෙනවද නැද්ද? ටිකක් හිත නතර වෙනවා. අර තරුණ අය බලන්න යන කානිමල් බලන්න චිත්‍රපටි බලන්න අරවා මේව බලන්න වැඩි කැමැත්තක් නැහැ යන්න කැමැත්තකුත් නැහැ පාඩුවේ ඉන්නයි කැමැති මේ ඉතින් ටිකක් ඔය නතර වෙලා හිත එහෙම නෙමෙයි සම්පූර්ණයෙන්ම මේ භව ගමනින් සිත නතර කරගන්න සසර ගමනින් සිත නතර කරගන්න කොහොමද භව ගමනින් සිත නතර කරගන්නේ සසර ගමනින් හිත නතර කරගන්නේ එහෙමනම් අපිට ආදීන වේ බලන්න වෙනවා මේ කරන ඕනම දෙයක් පිළිබඳව සිතන ඕනම දෙයක් පිළිබඳව සිත හඹා යන ඕනම දෙයක් පිළිබඳව ආදීන වේ බලන්න ඕන ආදීන වේ බැලුවාම තමන්ට තේරෙනවා තමන්ගේ මරණයෙන් මේ සියල්ල අවසන් වෙනවා කියලා වස්තුව දේපල ඉඩකනම් දුවාදරෝ ඥාති ස්වාමි භාර්යා මව්පිය දූ දරුවෝ මේ ඔක්කොම තියෙන දේවල් වලට තිත මරණය නැමැති වචනයෙන් අවසන් වෙනවා. එවනම් මේ ඊට මෙහා තණ්හා මාන දිට්ටි වලින් ඔළුවේ පුරෝගන ආවේග හදාගෙන තමන්ගේ සැනසීම තමන්ගේ නිවන තමන් නැති කරගෙන නේද කියලා කල්පනා කරන්න ඕන. අන්න හිත නිදහස් වෙනවා. දැන් මේ ලෝකේ දේවල් වැඩක් නැහැ කියලා. පින්නතුනේ මුලින්ම ලෝකෝත්තර බවට පත්වන්න නම් ලෝකය පිළිබඳව කලකිරීමක් ඇති වෙන්න ඕන. ඒ කියන්නේ ලෝකයෙන් අබිනික්කමණය කරන්න ඕන. දඟෙන් එහා පැත්තට ආශ්‍රය පැන්න කියන්නේ ඔන්න ඕක පින්නතුනේ. ලෝකයේ ඉඳලා ලෝකෝත්තර බවට අබිනික්‍රමණය වෙනවා. ලෝකයේ අතහැරිය සිද්ධාර්ථයන් ආය ආපස්සට හැරිලා එන්න නෙමෙයි. දැන් මාරේ ඇවිල්ලා අඬ ගැහුවනේ වාර ගණනාවක්ම. ඒ වගේම පණිවිඩේවලත් අඬ ගැහුවා. නමුත් ඒ ගත්ත තීරණේ මනා අවබෝධයකින් ගත්ත තීරණයක් නම් ආපස්සට හරවන්න හේතුවක් නැහැ. ඒ වගේ ලෝකය අතහැරීම කියන එක මන අවබෝධයකින් යුක්තව කළා නම් ආපස්සට හැරෙන්න දෙයක් නැහැ. ආපස්සට හැරිලා බලන්න දෙයක් නැහැ පින්නතුනේ. සබ්බේ සංඛාරා අනිච්චා. බලන්න ඕක හිත පිළිගත්තද කියලා. ඔබේ ඔක කටේ තිබ්බට මොලේ තිබ්බට වචනේ හිතේ තියෙනවද බලන්න අනිච්චයි කියන එක. සම්බේ සංඛාරා අනිච්ච. සම්බේ සංඛාරා අනිච්චා කියන යථාභූත ඥාන දර්ශනයට පත් වුණා නම් පින්නතුනේ ඒක හරියට හිරු මඩල වගේ. හරිය ආලෝකවත් දිලෙන දෙයක්. ඒ අභියසට මොනම දෙයකටවත් පැමිණෙන්න බෑ එකකින් උණු වෙලා යනවා. අනිච්ච සංඥාව හොඳට වඩාගෙන වැඩි වැඩිච්ච කෙනෙක් ළඟට මොනම ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. ඇයි හේතුව? අර හිරු වගේ ඒක හරි ප්‍රබලව පවතින නිසා ඒ ළඟට ලං වෙන ඕනම දෙයක් ද්‍රව බවට පත් වෙලා අලුදුහුලි බවට පත් වෙලා යනවා. පින්නතුන් දන්නවනේ නේද? දැන් පෘථුවේ ඉඳලා යානාවක්වත් මොකක්වත් හිරු සමීපයට යවන්න බෑ. ඊට ගොඩාක් ඈත ඉඳලා ෆොටෝ එකක් ගහ ගන්නවා මිසක් කවදාවත් සමීපයට යවන්න බෑ ඒ තියෙන බලවත්කම නිසා. අන්න ඒ වගේ උදාහරණයක් දක්වන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව කියන එක මන අවබෝධයට පත් කරපු ගත්ත කෙනා. දැන් ඔය ජනප්‍රිය අනිත්‍යතාවය කියලා ඔය ඇත්තන්ට හඳුන්වලා දීලා තියෙන එකේ නම් අනිත්‍යතාවයක් නැහැ පිනවත් මේක. ඒ අනිත්‍යතාවය වෙන කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඒ අනිත්‍යතාවය යන්නේ ඇට මස්නහර එක්ක යන එකක්. මේ ඇට මස්නහරවල තියෙන අනිත්‍යතාවය බලන්න නෙමෙයි මේ කියන්නේ. මේ මනෝභාවයන් තුල තියෙන අනිත්‍යතාවය. ඒ ජනප්‍රිය අනිත්‍යතාවයේ සහ බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යතාවයේ තියෙන වෙනස ඉගෙනගෙන ඉස්සල්ල යන ඔය අනිත් එක එක භාවනාවන් වල තියෙන මේ හින්දු භාවනාවන් වල තියෙන අනිත්‍යතාවය සහ බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යතාවය හොඳට තේරුම් ගන්න. ඒගොල්ලෝ හිතන්නේ ඇට අනිත්‍යයි, මාස් අනිත්‍යයි, ගෙවල් දොරවල් අනිත්‍යයි, මේ මේ වහලවල් අනිත්‍යයි, මේ පාරවල් අනිත්‍යයි, රටවල් අනිත්‍යයි, මහා පොළොව අනිත්‍යයි, පරමාණු අනිත්‍යයි, ඒ මොනවද? අපි කතා කරන්නේ ගේ කියන සංඥාව පිළිබඳව. ඉඩම කියන සංඥාව පිළිබඳව. ඉඩම ගැන නෙමෙයි කතා කරන්නේ. ඉඩම කියන සංඥාව. ස්වාමියා අතහරිනවා කියලා කියන්නේ ස්වාමියා අතහරිනවා නෙමෙයි, ගෙදරින් ගෙලොස්ස දානවා නෙමෙයි. ස්වාමියා කියන සංඥාව. භාර්යාව කියන සංඥාව. දරුවා කියන සංඥාව. ලෝභ ද්වේෂ මෝහගත්තු සංඥාව. සංඥාව අතහරින්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. රූප කියන්නේ බාහිර රූප නෙමෙයි, උපාදාන රූප. එවනම් ඔන්න පින්නතුන් ඉගෙන ගත්තා ලෝකේ ජනප්‍රිය අනිත්‍යයි, බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දෙන අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ සංස්කාර ලෝකයක අනිත්‍යයි. මේ සංග මේ මේ බාහිර දේවලුත් හැදලා තියෙන සැකසিলা ඒ සංස්කාර ලෝකෙ නෙමෙයි, මේ සංස්කාර ලෝකේ හදන ලෝකේ, හදා ගන්න ලෝකයේ තුල. භෞතික ලෝකෙ ගැන නෙමෙයි, ආධ්‍යාත්මික ලෝකයේ තුල. දැන් ඇට ආධ්‍යාත්මිකයිද, මාස ආධ්‍යාත්මිකයිද, ඈ ලොම් ආධ්‍යාත්මිකයිද? ඒව ආධ්‍යාත්මික නෑ, ඒව භෞතිකයි. ආධ්‍යාත්මික බවට පත්වන්නේ මනෝමූලික ධර්ම. එහෙනම් ඔන්න මූලික වශයෙන් ඉගෙන ගත්ත, අපි සම්ප්‍රදායිකව ඉගෙන ගත්ත විශාල දුර්වලතාවයක් ඉගෙන ගත්තා. එමනම් තේරුම් අරගෙන ඒ නිවැරදි අනිත්‍යතාවය සංඥා මත පිහිටන, වේදනා මත පිහිටන ඒ අනිත්‍යතාවය, ඒව තුළ අනිත්‍යතාවය දැකලා වර්ධනය කරගෙන ඉන්න කෙනෙකුට මොනවද පින්නතුනේ අනිත්‍යතාවය තුළ පදනම් ලිහන්න බැරි ප්‍රශ්නේ? අනිත්‍යතාවය තුළ පදනම් වෙලා ලිහන්න බැරි ප්‍රශ්නේ මොකද්ද? දැන් අපි මේ මහ පොළොවේ ඉන්නකොට ඉතින් මේ අපේ රට, අපේ ගම හරි ලොකුවට පේනවා. මේ පොළොවේ ඉන්න නිසානේ ඊළඟට ප්‍රශ්න ගැටලු හරි ලොකුවට පේනවා. ඒ වුණාට විනෝදතුරි මම මේ පෞගේ දවසේ දැක්ක හඳේ ඉඳගෙන අර හඳට යවපු මේ යානාවකින් මේ එහෙ ඉඳගෙන මේ පෘථුවිය ෆොටෝ එකක් ගහලා තිබ්බා. එතකොට පෘථුවිය පේන්නේ හඳ වගේ. අපිට හඳ පේනවා වගේ ඊට වඩා හඳට වඩා පොඩ්ඩක් ලොකු අපිව පේනවා, පොඩ්ඩක් විශාලත්වයෙන් අපි වැඩි නිසා. ඒ වුණාට ඔන්න හඳ වගේ පේනවා පෘථුවිය. හඳ පේනවා. මේ ප්‍රශ්න වලින් ඈත් වෙලා බැලුවාම, ගැටළු වලින් ඈත් වෙලා බැලුවාම මොන තරම් කුඩාවටද ඒව පේන්නේ. ඒව තුල ගිලිලා ඒ තුල බැසගෙන බැලුවාම තමයි ඒව හරි ලොකුවට පේන්නේ. දැන් ඔය සාමාන්‍ය ගම්මානවල කුඹුරුවල හැම නියරට එන කොටා ගන්නවා. ඒක නියරක් ගියපු එකට එන කොටා ගන්නවා. වතුර පයිප්පෙට එන කොටා ගන්නවා. කැටි බොළු වලින් ගහ ගන්නවා, මරා ගන්නවා, නඩුසා ගන්නවා. ලොකු ප්‍රශ්න ඈ පොඩි දේවල් ඈ ගම්වල හැම ඔය පැලවෙනි වැටට එන කොටා ගන්නවා. අඩියට දෙකට කෙලින් අසාධාරණේ සාධාරණේ බලලා තියෙන. ඒ ප්‍රශ්න ලොකු වෙන්නේ මේවා තුල කිමිදිලා බලන තාක්කල්. එහෙමනම් අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනේ මේ ලෝකේ හැම දෙයකින්ම ඈත් වෙන ධර්මතාවයක්. අවිනික්කමනේ වෙන ධර්මතාවයක්. එහෙමනම් තමන් අනිත්‍යතාවයේ පිටට නෙමෙයි වඩන්න ඕන, තමා තුලටම. තමා තුළ ඇලිච්ච දේවල් වලින් තමන් ඈත් වෙලා ඈත් වෙලා ඈත් වෙලා බලන්න. අන්න එවිට පින්නතුනේ මේ ලෝකේ තියෙන හැම දෙයක් දිහාම බලාගෙන හරේ සෞම්‍යව ඉන්න පුළුවන්. ලෝකෝත්තර බවට පත් වුණාට පස්සේ ලෞකික තත්ත්වයේ තියෙන ගැටලු එකක්වත් දෙන්නේ නැහැ. ඒක මම දෙවතුතුරියේ ගුවන් යානයකින් යන විට පොළොවට සම්බන්ධ නැහැ නේද? එතකොට දැන් ගුවන් යානයකින් යන විට පල්ලෙහා තියෙන පින්නතුන් හැමෝම දැකලා ඇති පහල තියෙන අපි කලර් ලයිට්ස් වාහන ඒ ට්‍රැෆික්ස් ඔක්කොම දකින්නවා කිලෝමීටර් ගණන් දුරට ඔය තියෙනවා. ඉතින් බිම යන කට්ටිය හරි ලොකුවට යනවා, හරි වේගෙන් යනවා කියලා හිතාගෙන යනවා. නමුත් උඩට ඉඳන් බලාගෙන ගියම් පුංචි පුංචි ගිනි පෙට්ටි ටික පල්ලෙහා තියෙනවා. තාම පොඩි. නමුත් පල්ලෙහා ඉන්නයිට හරි ලොකු දේවල් හැටියට ඒක පේනවා. නමුත් උඩට ගියාම උඩ ඉන්න කෙනාට අර බොහොම පොඩි ගිනි පෙට්ටි ගන්න පේනවා. ඒ වගේ අපි ප්‍රශ්න ඇතුලේ රිංගුවට පස්සේ තමයි මේ ප්‍රශ්න ලොකුවට පේන්නේ. ඒ ප්‍රශ්න වලින් ඈත් කළා බලද්දි ඒවා හරි ලොකුවට පේනවා. ඊළඟට ඉතින් ගුවන් යානයේ යද්දී අපිට එහෙම පෙවුනට ඒක හරි ලොකුයි කියලා ඊටත් වඩා උඩට ගිහින් බලනකොට ඒවත් පොඩි දේවල් බවට පත් වෙනවා. එහෙමනම් අපි විශාල බවට පත් වෙන්න අවබෝධයෙන් අපි ලොකුයි කියලා හිතාගෙන ඉන්න දේ කුඩාවට පේන්න පටන් ගන්නවා. අපි ලොකුයි කියලා හිතාගෙන ඉන්නේ කුඩාවට පේන්න පටන් ගන්නවා. දැන් අපි හිතාගෙන ඉන්නවනේ පින්නතුනේ ලෝකේ ඉන්න හරි බුද්ධිමත්ම සතා අපි කියලා. දවසක් කොළු ගැටේ තර්කයක් දානවා මම දැක්කා. ඔබේ ගෙදරට ගිරවෙක් ගේනවා. ගිරවෙක් ගෙනාම ගිරව ටික කාලයක් යනකොට ගිරව ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි කතා කරන්න පුරුදු වෙනවද නැද්ද? පුරුදු වෙනවා. චූටියක් ඒ කියන පටන් ගන්නවා, බොඩි මෙනෙක්ගේ කියන පටන් ගන්නවා, ලොකු මාත්‍යෝ කියන පටන් ගන්නවා. ඔය නිතර නිතර ඇහෙන වචනයක් පොඩි පුතේ කියනවා. ඒ වගේ වචනයක් අහලා ගිරව සිංහලෙන් කතා කරන්න පටන් ගන්නවා. හැබැයි ගිරවත් එක්ක අපි අවුරුදු 50ක් 100ක් හිටියත් අපිට පුළුවන් ද ගිරවගේ භාෂාවෙන් එක වචනයක් කතා කරන්න? ඔන්න ඔතනයි ප්‍රශ්නේ. ඒ වුණාට අපි හිතන්නේ අපි තමයි බුද්ධිමත්ම සතා කියලා. දැන් අපේ භාෂාව ඉගෙන ගන්නවා ගිරව ඇවිල්ලා සුමාන දෙකෙන් අපිට බෑ ගිරවත් එක්ක අවුරුදු 100ක් හිටියත් ගිරවගේ භාෂාවෙන් ගිරවට මොනවා හරි කියන්න. ඉතින් ඒ නිසා බොහොම ඉහළ විදියට ඉගෙනගත්ත ගිරවොත් ඉන්නවා. ඒ කියන්නේ යමක් හිතලා බලලම කතා කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙච්ච අයත් ඉන්නවා. ඒ කියන්නේ අදාළ කෙනා ආවහම තාත්තාව තාත්තාව කියලා කෑ ගහනවා. ඒ වගේ අදාළ දේ හිතලත් කරන්න පුළුවන් මට්ටමට ගිරවව ඉන්නවා. දැන් මම දැක්ක එක රටකදී එයාට මුදල් නෝට්ටු අඳුනගෙන අරගෙන එන්න පුළුවන්. එක එක මුදල් නෝට්ටු දිගු කරන්න කියලා කිව්වට පස්සේ එයා 100 නෝට්ටු එහෙම නැත්නම් 50 නෝට්ටු 500 නෝට්ටු කියලා වශයෙන් මෙයා කිව්වහම එයා දුවල ගිහිල්ලා ඒ 500 නෝට්ටු අරගෙන එනවා. එහෙමනම් එයාට චින්තනමය හැකියාවක් නැතුව හුදෙක් කටපාඩම් කරගෙනමයි කියලා කියන්න බෑ. එයාට ඒ යම්කිසි බුද්ධියක් පහළ වෙලා තියෙනවා. ඒ දැනුමත් එක්ක දැනුම තෝරා ගැනීමේ හැකියාවක් තිබිලා තියෙනවා. එහෙමනම් මේ මිනිස්සයා කියන සත්වයා පමණක් හිතාගෙන හිටියද මිනිස්සයා පමණයි බුද්ධිමත් කියලා ඒක අපිම නේ කියාගන්නේ. මොකද වෙන කවුරුත් සතෙක් කිව්ව නෙමෙයි. අපිම කියාගන්නවා අපි බුද්ධිමත් වටිනා කියන සතෙක් කියලා. නමුත් ඇත්ත දියුණු කරන්න පුළුවන් අනිත් සත්වයන්ට වඩා වේගයෙන් සම්මර්ෂණ ඥානය දියුණු කරන්න පුළුවන් දියුණුතුම සත්වයා තමයි. දියුණුතුම සත්වයා තමයි. අපි කරන්න ඕන මොකද්ද? අන්න ඒකෙන් ගැඹුරෙන් හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් ඉහත කී කාරණා සියල්ල සත්‍යද? සියල්ල පරිපූර්ණව තමන්ට අවබෝධද? හාත්පස පිරිසිදුව එය පිළිගන්නා මට්ටමට දර්ශන ඥානයක් තමන්ට තියෙනවද? තමන් බලන්ට ඕන පෙනතුන. ස්වභාවික වෙන්න කියල දෙන්න තියෙන අමාරුව. මොකද මේ තියෙන අමාසු පින්නතුන්ු ස්වභාවික වෙන්න තියෙන අපහසු, මට මේ ස්වභාවික වෙන්න කියල දෙන්න තියෙන අපහසු. මේ ගහෙන් කොලෙන් වැලෙන් හුලගෙන් හැම මොහොතකම විශ්වය කියාපාන දේ ඔබට පෙන්වන්න තියෙන අපහසුව තමයි මේ දේශනයක් කියලා කියන්නේ. මොකද ඔබ ඔබ වෙලා අනේ මම මම වෙලා ඔන්න ඔය ප්‍රශ්නනේ තියෙන්නේ. ඒකකයක් වෙලානේ ඔබ. ඒකකයක් නොවන්න අන්ත දෙහකට නොපැමිණෙන්න කියලා කිව්වේ හැම මොහොතකම සත්වයා අන්ත දෙහකින් ඒකට වැටෙන බව තේරුම් අරගෙන සිටපු ඒ පස්වග මහණුන්ට. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අන්තයකට නොපැමිණෙන්න කියන එකෙන් අදහස් වෙන්නේ ඒකකයක් නොවන්න. කියන්නේ ඒකාන්තයකට ගියාම ඒක ගැනෙන්නේ කොයි විදියටද? ඒකකයක් හැටියට. ඒකකයක් කියන්නේ එක කොටසක් එක පැත්තක්. දැන් අපි ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරේ හැටියට තමන් උත්තරයක් ගන්නෙ ඒකකයක්. ඉතින් තමන්ට පුළුවන් නම් මේ ඒකකයක් නොමැති උත්තරේ ගන්න. ඒකකයක් නොමැති උත්තරේ. දැන් ඕක තේරෙනවද බලන්න හාත්පස ගැඹුරෙන් සරුවාකාරයකින්. ඒකකයක් නොවන උත්තරයක් ගන්න පුළුවන් නම් අන්න ඔබේ ජයග්‍රහණය. ඔබ හිතාවි සමහරලාට දැන් මම මේ ගත්ත උත්තරේ ඒකකයක් නෙමෙයි කියලා. හැබැයි ඒක ඒකකයකටපත් නොවන ආර්ය උත්තමයෙක්ගෙන් ගිහිල්ලා අහලා දැනගන්න ඕන. එහෙම නැත්නම් ඔබ හිතාගෙන ඉන්නවා දැන් මං හරි මම මේ ගත්ත උත්තරේ හරි ඒකකයක් නෑ මේකේ කියලා. ගිහිල්ලා අහලා බලන්න ඕන. අන්න එතකොට තමයි තේරෙන්නේ තමන් ගත්ත දේ ඇතුලේ ඒකකයක් තියෙනවද නැද්ද කියලා. සමහර අය අවබෝධ වුණා කියලා හිතන් ඉන්නවා. ඒ කියන්නේ තරඟ වදින්නේ නැති තාක්කල් තමන්ට පුළුවන් ඔලිම්පික් ක්‍රීඩකයා කියලා හිතන් ඉන්නේ. තරඟ වදිනකොටනේ තේරෙන්නේ තමන්ට යන්න බෑ කියලා හිතෙන්. ඒ නිසා තමන් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරලා තේරුම් කරගන්න ඕන තමන් ඉන්න තැන. සමහර අයට තේරෙනවා සම්පූර්ණයෙන් නොඇතුණත් තමා තුළ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා යාට තේරෙනවා. ගැටලුවක් තියෙනවා කියලා තේරෙනවා. ඒ කියන්නේ තමන් විඳින විඳවන ස්වභාවය තුළ විඳින විඳවන ස්වභාවය තුළ තමන් තේරුම් ගන්නවා තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මතම හොයාගෙන යන්න ඕන. ගෙදර මීයෙක් හරි සතෙක් හරි ඇවිල්ලා කුරුකුරුවක් ඇහෙනවා නම් ඔබ මොකද කරන්නේ? ඔය කුරුකුරුවට ඇහුම්කන් දෙදී ඇහුම්කන් දෙදී කොහෙන් දෙන්නේ කොහෙන් දෙන්නේ සද්ද කි කියා තට්ටු කර කර බල බලා ඒ කුරුකුරුව තියෙන තැන හොයනවනේ. හැම හොයලා මීයෙක්ද සතෙක්ද කැරපොත්තෙක්ද හූනෙක්ද මොකෙක්ද කියලා හොයලා බලලා ඌ අයින් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මනසෙත් එහෙමයි. තමන්ගේ දුක් උපදවන දුක් නිෂ්පාදනය කරන කුරුකුරුව කොහෙද තියෙන්නේ? දුක් නිෂ්පාදනය කරන මැෂින් එක අයින් කරලා දාන්න ඕන. හැමෝගෙම ළඟ තියෙනවා දුක් නිෂ්පාදනය කරන භව ගමන නිෂ්පාදනය කරන මැෂිමක්. අවිද්‍යාව අවිද්‍යාව නැමැති මැෂිම. ඉතින් බුදුපියාණන් වහන්සේගෙන් විමසා බලනවා ස්වාමීනි මේ අවිද්‍යාව දුරු කරන්නේ කෙසේද. අවිද්‍යාව දුරු කරන්න නම් පින්නතුනේ රූපේ ඇති තතු, ඇසේ ඇති තතු, ඇස තුළ ඇති විඤ්ඤාණයේ ඇති තතු තේරුම් ගන්න. මේ තුන එකට හැප්පීමෙන්නේ පස්සපච්චයා වේදනා හටගන්නේ. රූපයයි ඇසයි විඤ්ඤාණයයි හටගන්න චක්කු විඤ්ඤාණය. එතකොට මේ චක්කු විඤ්ඤාණයේ ස්වභාවයත්, ඇසේ ස්වභාවයත්, රූපේ ස්වභාවයත් මනාකොට ඔබ අවබෝධ කළාද? ඔන්න අවිද්‍යාව දුරු වෙනවා. දැන් මේ තත්ත්වයන් තුළ මනා අවබෝධය නැත්නම් මොකද හිතන්නේ? විඤ්ඤාණය මමයි, ඇස මමයි, රූපය මගේ, මගේ ආත්මය බවට පත් කරගන්න. එහෙමනම් විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, ආත්මය නොවේ කියලා වැඩ කරනවා නම් කියෝ කියෝ හිටියට වැඩක් නැහැ. ඒක ඉබේ වැඩ කරන්න ඕන දර්ශන ඥානය තුළ. ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, රූපය මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා වැඩ දකිනවා නම් අන්න දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. දුටු දේ දුටු පමණයි. ඒ කියන්නේ රූප ගත්තේ නැහැ, හැඩ ගත්තේ නැහැ, ලක්ෂණ ගත්තේ නැහැ, ಗುಣ වර්ග ගත්තේ නැහැ, ගුණණය කළේ නැහැ, බෙදුවේ නැහැ. මේ කියන්නේ අන්න ඒකට අපි නොදොනේ දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති කියලා කියන්නේ. දකින්න දේ ගුණණය කළේ නැහැ. ගුණණය කළොත් මොකද වෙන්නේ? දැන් ගුණණය කළා අරගෙන ඇවිල්ලා අපේ අය ඒක නිකම් මාස්කර කර බලනවා. එතකොට දුටු දේ දුටු පමණයි කියලා හිතනවා. දැකලා මං දැක්කේ නැහැ, මං දැක්කේ නැහැ, මං දැක්කේ නැහැ කියලා හිතුවම දැක්කේ නැද්ද ඒක? ඈ ඒව නැත්නම් දැකලා අනිත්‍ය 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 ඕඩ හාපු කියනවා. එතකොට ඒක දුටු දේ දුටු පමණයි නෙමෙයි, එයා ගුණණය කරලා. ඇත්තටම මේ බෞද්ධයෝ ඍණාත්මක පැත්තකට, එහෙම නැත්නම් පිළිකුල් සහගත පැත්තට ගැටෙන පැත්ත ගුණණය කරනවා. සෑහෙන ගැටෙන පැත්ත ගුණණය කරනවා. මොකද ඒක අපි පොතෙන් උගන්වපු දෙයක්. ඒක අපි හිතාගෙන ඉන්නේ අපේ අත්හැරීම කියන එක ගැටීම මතින් සිද්ධ කරගන්න පුළුවන් කියලා. ගැටීම මතින් සිද්ධ කරගන්න පුළුවන් බෑ වෙනත. ඇලීම් ගැටීම් දෙකම දුරලීමෙන් පමණයි නිවන් මඟ සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක ගැටීම මතින් ඉෂ්ට කරගන්න බෑ. ගැටීම් මතින් ඉෂ්ටක සිද්ධ කරන්න බෑ පින්වත් නිවන. එනිසා ධනයක ගැටෙනවා, පැවැත්මේක ගැටෙනවා, ලස්සනට අඳින බලදිනේක ගැටෙනවා, තමන් එක්කත් තමන් ගැටෙනවා, අනුන් එක්කත් තමන් ගැටෙනවා. ගැටීම පුරුදු කරලා තියෙන ගැටෙන්න හොඳ සිතක් නම් අන්න නියම බෞද්ධයි. බලන්නකෝ පන්සල් වල තියෙන නීති ගැටි මරව මේ ඔක්කොම උගුටයි හරියට ගැටෙනවා. හරියට ගැටි ලෝකේ වැරදි දකින්න තරමට තමන් සුද්ධවන්තයා. ලෝකේ වැරදි විවේචනය කරන තරමට තමන් සුද්ධවන්තයා. එහෙම වෙනවද? නෑ නේ. ලෝකේ දේවල් එක්ක ගැටෙන තරමට එයා සුද්ධවන්තයෙක් වෙන්නේ නෑ නේ. එයා ජරා ජීර්ණ මිනිස්සෙක් වෙනවා. දැන් මම මේ කරන්නේ මේ ලෝකේ වැරදි හොයන එකද, වැරදි කියලා ගැටෙන එකද? නෑ. මම මේ කරන්නේ තත්ත්වාකාරයේ වෙන්න එක විතරයි. මම ඒක එක්ක ගැටෙන ස්වභාවයක් නෑ. එවනොත් එහෙම කියන එක ඉස්සල්ලාම එන්නේ මට. මම මේ පවතින ස්වභාවයක්, ඒ දෙක අතර පවතින න්‍යායක් පෙන්වනවා මිසක් මට ලෝක මිනිස්සු ඇලීම් ගැටීම් ඇති උනායි කියලා ඒක එක මං ගැටෙන්නෙත් නෑ. දැන් තමන් ඇවිල්ලා ඉන්නවද මැදියට බලන්න පුළුවන්. තමන්ගේ දුර්වලතා තමන් දකින්න පුළුවන්. තමන්ගේ දුර්වලතා තමන්ටම හලන්න පුළුවන්. අපිටම එක එක දේවල් දිහා බලන විදිහ හැඩේනේ අපි කාලෙන් කාලට වෙනස් කරන්නේ. තේරුණානේ? දවසින් දවස වෙනස් කරන්නේ බලන හැඩය. ඈ දැන් කසාද බඳින්න කලින් ඉස්කෝලේ යන ගෑනු ළමයා දැක්කා තමන්ගේ ස්වාමි ගුරුසයා. පාරයි නින්දලා විසිල් ගැව්වා, ගල් ගැට වලින් විද්දා, රෝමියෝ කරලා ඇඩ්‍රස් දුන්නා, ලියුම් ලිව්වා, පස්සේ අලු කරගත්තා. ඒ දැක්ම දැකීම. ආ ඊට පස්සේ ඔන්න විවාහ වුණා දැක්කා. ඊට පස්සේ ඒ දැක්ක දැකීම. දකින්න විදිය එන්න 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 වෙනස් කරගත්තද නැද්ද? ඈර් පාසල් ගිහලා මෙයා දිහා බලන විදියට දැන් බලන්නේ නෑ. ඒ වගේ තමයි. එතකොට මුලින් දැකපු ස්වාමියා නෙමෙයි ඊට පස්සේ ඊට පස්සේ වෙනස් කරගෙන වෙනස් කරගෙන එනවා. මේ ලෝකයේ ඔය දෝලනය වීම තමයි සිද්ධ වෙන්නේ. දැකීම් තමයි වෙනස් වෙන්නේ. දැකීම් දෘෂ්ටිම තමයි කැඩෙන්නේ. ඉතින් දෘෂ්ටි ලෝකයේ මොනතරම් වේදනාකාරීද? දැන් මගේ දායකයෝ ඉන්නවා. මට කිසිම කෙනෙක් අහුවෙන්නේ නැහැ හොඳ දායකයෝ නරක දායකයෝ. උපකාරක දායකයෝ උපකාරක නැති දායකයෝ කියලා කෙනෙක් අහුවෙන්නේ නැහැ මට. මට උදව් කරපු අයත් එකයි නැති එකත් එකයි. මට ප්‍රශ්නයක් නැහැ. කවුරුත් එක හා සමානයි. එක විදියයි. එතකොට තමන්ගේ ඔළුවට කරදරයක් නැහැ නේ, වේදනාවක් නැහැ, ගැටලුවක් නැහැ. තමන් තැවි තැවි පීඩනවලින් ඉඳගෙන මේ ලෝකේ නිවැරදි කරන්න බෑ. පීඩනයකින් තව කෙනෙක් නිවැරදි කළොත් තමා තුළ පීඩනයක් එකකින් හට ගන්නවා, අනිත් කෙනා තුළත් පීඩනයක් හට ගන්නවා. තමන් නිවීමෙන් දෙයක් කළොත් තමනුත් ඒ දේ තුළින් නිවෙනවා, අනිත් කෙනත් ඒ දේ තුළින් නිවෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ ගැටීමෙන් හදපු කෙනෙක් නෙමෙයි, නිවීමෙන් හදපු කෙනෙක්. එතකොට ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ ලෝකෙ ගැටීමෙන් හදන කෙනෙක් නෙමෙයි, නිවීමෙන් හදන කෙනෙක් ලෝකය. තමන් නිවිලා නිවීමෙන් ඒක ප්‍රකාශ කරන්නේ. එතකොට අනිත් කෙනත් නිවනවා. අපි සාමාන්‍ය කොහොමද ගෙදර ප්‍රශ්නයක් ඇති වුණාම තමන් ගැටිලා ගැටීමෙන් ඒක නිවැරදි කරනවා. එතකොට අනිත් කෙනා ඩබල් ගැටෙනවා. එතකොට දෙන්නා අර බොක්සින් පිටිය වගේ දෙන්නා ගැටිලා ගැටීමෙන් වැඩි කෙනා කවුද කියලා හොයා ගන්න පටන් ගන්නවා. පස්සේ ගැටීමෙන් වැඩිම කෙනා තමයි දිනන්නේ. නෝනා ගැටීමෙන් දිරන වෙලාවල් තියෙනවා. මෙව නැත්තම් මහත්තයා ගැටීමෙන් දිරන වෙලාවල් තියෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ බලනකොට ගැටීමේ ජයග්‍රාහකයා සමරනවා. මම දිනුවා කියලා. තමන්ටම දිනුවා කියලා හිතාගන්න විතරයි පුළුවන්. අනිත් කෙනාට දිනුම දෙන්නේ නම් නැහැ. එහෙනම් තමන්ටම තනියෙන් හිතා ගන්න පුළුවන් මං දින්නා කියලා හිතා ගන්න පුළුවන් එච්චරයි. ඒක වැඩක් නෑ. එහෙමනම් අපි දිනන්න ඕන අපි දිනුවා කියලා හිතන දිනීමක් නෙමේ, ලෝකයා විසින් අපිට දිනුමක් ලබා දෙන දිනුමක් නේ. ලෝකයා විසින් අපිට දිනුමක් ලබා දෙන්න ඕන අපි දිනුවා කියලා හිතන්නේ නැතුව. දැන් ඉතින් පින්නතුන් හොයනවා 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 මේ නිවන කොහෙද තියෙන්නේ කියලා. ඔකට කියන්නේ මහා බ්‍රහ්මයේ ඇස. තර්ඩ් අයියක කියන එක යොදාගෙන දැන් හොයන කොහෙද තියෙන්නේ මේ නිවන කොහොමද හාමුදුරු කියනවා කියනවා. ඔකට තේරෙන්නේ බලනවා. එතකොට මතු කරගන්න ඕන එවැනි ප්‍රශ්න ඇති වෙනකොට මතු කරගන්න ඕන දහම. දහමෙන් උගන්වලා තියෙනවනේ මේක හැට දකින්න බෑ කියලා. ඒක අපරාධනේ. මම මේ ඇහැ අල්ලගෙන මොකද්ද මම මේ කරන්නේ? නිවන කනට ඇහෙන්නෙත් නැහැ. නාසයට ගන්ධ සුවඳ වශයෙන් දැනෙන්නෙත් නැහැ. දිවට රස වශයෙන් දැනෙන්නේ නැහැ. ගතට ස්පර්ශ වශයෙන් දැනෙන්නෙත් නැහැ. මනසට මනෝ ධර්මයක් හැටියට ඒක දැනෙන්නේ දැකේ. අහුවෙන්නේ නැහැ. ඔන්න ඔහොමයි නිවන. දැන් කොහොමද අවබෝධ කරන්නේ? අන්නති පින්නතුනේ තමන්ගේ බුද්ධිමත් බව, ඥානාන්විත බව අවදි කරගන්න තියෙන අවස්ථාව. අධිචිත්ත අධිඥාන. ඇස ඉක්මවා ගියා, ඥානෙ ඉක්මවා ගියා, ඉන්ද්‍රයන් ඉක්මවා ගියා, සදාහයතන ඉක්මවා ගියා කියන්නේ ඒකට පින්නතුනේ. පුළුවන්ද ඔක තේරුම් ගන්න? අප්‍රමාදීව මේ ශාසනයේදී එතෙන්ටපත් වුණොත් එයා මේ සසර දින්නා වෙනවා. එයා නියතෝ සම්බෝධි පරායනෝ කියන විදියට මේ සසර ගමනේ අපායට නොවැටි සම්බෝධියට සුන්දරා බෝධියකට පත්වීමේ වරම් ලබනවා. එහෙමනම් අපි මුලින්ම අවශ්‍ය කරනවා පින්නතුනේ සතරාපා දුකට පත් නොවන මට්ටමට අපේ හිත ගොඩ නගලා පස්ස බලන්න. එතකම් මහන්සි වෙන්න බොහොම පොඩි දෙයක් තියෙන්නේ. ඒක තමන්ඩම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැන් ඔබ දැනගෙන ඉන්න දේ තමන්ඩම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. කියන්නේ තමන්ගේ හිතට තහවුරු වෙන්න ඕන. දැනුමට ඒක තේරුණයි කියලා වැඩක් නැහැ. දැන් දැනුම නම් කොච්චර තියෙනවද? තරහ ගන්න හොඳ නැහැ, තරහ ගන්නේ මේ හේතුවෙන්, තරහ ගන්නේ මේකයි මේකයි කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. අර සමහරලා අවද්දව සංගමයේ මිනිස්සු බොනවා වගේ. ඒ මිනිස්සු දන්නව බිව්වහම වෙන ඔක්කොම ආදීනම ටික. ඈ? එනට ඒ වර්ෂෙත් බොනවා. ඒ අවද්දව සංගමයේ මේ සභාපති බොනවා වගේ අපේ අය ධර්මයේ ඔක්කොම දන්නවා. නමුත් එතෙන්ට පිළිපදින්න ඕන, එතෙන්ට තේරුම් ගන්න ඕන. මේ පිළිපදිනවා කියලා කියන්නේ ඔය භෞතික ඊටාම සරල පිළිපැදීම් ටිකක් නෙමෙයි. මේ නිවනට හරියට මනස තමන්ගේ ඥානය පාත්‍ර කිරීම. මේක අමාරු වැඩක්. හරියට අර අපි පින්නතුන් දන්නවා හෙලිකොප්ටර්ස් එහෙම බානකොට ඒ වගේ තැන්වල කතිර ලකුණක් ගහලා සුදු පාටින් ඈත සංඥා කළාම එයා හරියට මේ දක්ෂ පුජ්‍යලයා සමබර කරලා තමන්ගේ හෙලිකොප්ටරේ එතෙන්ට බානවා, පාත් කරනවා. ගුවන් යානාවලටත් එහෙමයි. හරියට ලෑන්ඩ් එක පෙන්වුවාම හරියට ලෑන්ඩ් කරනවා ඒ හරියට මාර්ගයටම. පොඩ්ඩක් වැරදුනොත් මොකද වෙන්නේ? අර දුනොත් ඉතින් විශාල හානියක්. ඒ මොහොතේදී තාම සැලකිලිමත් වෙනවා මේ ගුවන් නියමුව. සැලකිලිමත් වෙලා බොහොම ලොකු උත්සාහයකින් තමයි, බොහොම හොඳ පරිශ්‍රමයකින් මෙයා ලෑන්ඩ් කරන්නේ. එහෙමනම් අපිටත් නිවන කියන එකේ ලෑන්ඩ් කරගන්න අපිට පතිත වෙන්න පුළුවන්කම තියෙනවා. නිවන කියන එක වෙනවම තේරුම් ගත්ත නම් එයා තමන්ගේ මනසෙතෙන්ට ලෑන් කරන්න උත්සාහ කරනවා. හැබැයි හරියට තේරුම් ගත්තේ නැති වුණොත් නිවන කියන එක ලෑන් කරන්න කොහෙද කියලා ඉස්සෙල්ලා බලනවා. ඇයි ලෑන් කරන්න තැනක් තියෙන්නේ නැහැ? ලෑන් කරන්න කොහාටද මම මේක ලෑන් කරන්න ඕන කියලා තේරුම් ගත්තනම් අනේ උත්සාහ කරනවා අහවල් තැනට මම ලෑන් කරන්න ඕන කියලා ඉස්සල්ලා. දැන් අහසේ ඉන්නවා යන්නේ කොහෙද කියලා තැනක් නැහැ වගේ. බයින්නේ කොහෙද කියලා දන්නේ නැහැ. කියන්නේ ගොඩාක් කුජලයෝ තමන්ට ලෑන් කරන්න ඕන තැන එන්ඩ් එක තමන්ගේ පරිපූර්ණත්වය අඳුරන්නේ. තමන් අඳුන ගන්න තමන්ගේ පරිපූර්ණත්වය වන්නේ කොතනින්ද කියලා. මා සෙව්වා ඒ සමයේදීම මතුවුණු දහමක් මත નિરાයාසය. ඒකමයි මං හේව්වේ පින්නතුනේ. චන්දවිමල නායක හාමුදුරගේ පොතක් කියවකෝ ඉන්න මොහොතකදී මම අර එක්තරා ක්‍රීඩාංගණයක බෝගහක් යට ඒ ස්ථානයේ මේ සිටියදී වැටහිච්ච දේ නිරායාසය. ඉතින් මම හැම තැනම ගිහිල්ලා හැම නිරායාසයට පත් වෙන්න මම තේරුම් ගත්තා ආයාසයෙන් ඉන්නේ කියලා. ඇත්තට තේරෙන්නේ නැද්ද ඒක? ආයාසයයි දරාගෙන ඉන්නේ. දැන් මේ කොයි මූඩ් එකේ හිටියත් යාළුවෙක් ආවම කොහොමද හොඳින් ඉන්නානේ? එයා වෙනම කෙනෙක් ආයාසයෙන් හිනා වුණා, කතා බස් කරා ගියාද අහයි වෙනම මූඩ් එක. එතකොට තමන් එක ස්වභාවයක එකේ මේ ලෝකයේ ස්වාමියාට භාර්යාවටවත් මේක පෙන්නගන්නේ නැහැ. හැමෝම එහෙමයි. එකිනෙකාට එකිනෙකා එකිනෙකාට එකිනෙකා රංග මඩලක ඉන්නේ, රංගනයක ඉන්නේ. නිරායාසයෙන් ඉන්න පුළුවන්කම තියෙන ඕන. මම ධර්ම දේශනා කරන්න නිරායාසයෙන්, හැමදේම නිරායාසයෙන් සිද්ධ වෙන්න ඉඩ අරින්න ඕන. එතකොට ජල දහරාවක් වාගේ නිරායාසයෙන් සිටින ගසක් වාගේ නිරායාසයෙන් හමා යන සුළඟක් වාගේ නිරායාසයෙන්ම කැරකෙන මහා පෘථුවිය වාගේ නිරායාසයෙන්ම පවතින හිරු මඩල වාගේ පවටපත් වෙන පුජ්‍යලත්වයේ විසින් පුජ්‍යලයාගේ ඥානය අඩු කරනවා. එවනම් පුජ්‍යලත්වයේ වැඩි කරගන්න නැතුව පුජ්‍යලත්වයේ අඩු කරගන්න තරමට ලෝකෙට හොඳයි, ලෝකෙ පාලනය කරන්න ලේසි. පුජ්‍යලත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්යා අසහනයට පත් වෙනවා, පීඩාවට පත් වෙනවා, දැවීමට පත් කරනවා. ඇති පුජ්‍යලෙකුත් නැහැ. නමුත් පුජ්‍යලත්වයේ කියන දිට්ඨියක් විතරයි දෙන්නේ. ඒක මේ වගේ වෙනතුනේ. හොල්මනක් ඉන්නවා කියලා දිට්ඨියක් ඇති වෙනවා. හොඳට ඕම ගහනවා. එළියට බැස්ස දොර අරගෙන කවුද කෙනෙක් මිදුලේ හිටගෙන ඉන්නවා. දිට්ඨිය හොඳටම හදවත ගහනවා. කියා ගන්නත් විදියක් නැහැ. ගෙදර කවුරුත් නැත්නම් වටපිට ආවටත් කෝල් එකක් දැම්මා. පස්සේ බලනකොට දවාලේ වේලන්න දාපු ඇඳුමක් එළියට ගන්න ගෙට ගන්න අමතක වෙලා. ඈ දවාලේ වේලන්න දාපු ඇඳුමක් වෙලාට ගෙට ගන්න අමතක වුණා. ඈ ටී-ෂර්ට් එකට උඩින් කැප් එකක් තිබුණා. ඒකත් උඩින් තියලා යාවේ. ඒ නිසා හරියටම ඔළු ගෙඩියක් තියෙනවා වගේ පේනවා. කවුරු හරි ඉන්නවා. ඒ මිනිහා වැනුණත් එක්ක මගේ ඉස්සරහට ආවත් එක්ක පොඩ්ඩක් මං අනික දැන් බලන්න දිට්ඨියක් බය කරනවා. තමන් ඇති කරගත්ත දිෂ්ටිය තමන් අතිශයින්ම බයටපත් කරනවා. එහෙනම් සංකල්ප පුදුම විදියට මිනිස්යාව සලවනවා, ආවේග වලටපත් කරනවා. තමන් ඇති කරගන්න සංකල්ප තමන් ආවේග බවට පත් කරන තමන් තේරුම් කරගන්න ඕන. මේ 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 මනෝභාවය මේ තුළ කලබල වෙන්න හොඳ නැහැ කියලා. ගැටෙන්න කිසිත් කරුණු නැත්තම් අන්නෝ භාර්ය ශ්‍රාවකේ මේ ලෝකේ ගැටෙන්න කිසිම හේතුවක් අහවල් තර නැහැ. ඒක ඇත්ත වුණත් නැත්ත වුණත් මොකක් හරි එනවාද? ඇත්ත වුණත් නැත්ත වුණත් ගැටෙන්න කිසිම කාරණයක් නැහැ. වෛර කරන්න කාරණයක් නැහැ. වෛර කරන්න හේතු තියාගෙන නෙමෙයි පෙම් කරන්නේ. ස්වාමියාට පෙම් කරන්නේ නෝනලා වෛර කරන්න හේතු දාහක් තියාගෙන. කර්ම කරොත් මෙහෙම කරොත් මෙහෙම කරොත් මෙහෙමයි. මන්දාසක් ඇව්වාම මේ ස්වාමියා ඔබට පහර දුන්නොත් මොකද කරන්න කියලා නඩු දානවා. ඔන්න ඕමයි පවුල් කාණ්ඩේ කට්ටිය. සමහර රටවල දරුවන්ගෙන් ඇහුවොත් ආයට අම්ම තාත්තගෙන් ඇහුවොත් මොකද වෙන්නේ කියලා දරුවොත් කියන අම්ම තාත්තට නඩු දානවා කියලා. මම දවසක අර එක රටක අසනීප තත්ත්වයක් තියෙන ළමයෙකුට ගම මෙයාට තියෙන එක දෙයක් අරන් වේවැලක් කරන්න ඇවිල්ලා දෙයක් ගන්න තියෙන කිස් ගන්න කියලා. අපෝ බෑ අපේ අඳුරනේ මේ රටේ කරන්න බෑ අපේ ඉරේ අපේ ඉරේ දායි කිව්වා. මං කිව්වා ඕම හදන්න බෑ ළමයි හදන විදියක් තියෙන විදියට ඕවා කියලා. එහෙනම් කොතනද ඉන්නේ මිනිස්සු? ඈ කොතනද ඉන්නේ? දැන් කොළඹ හතේ මිනිස්සුත් එහෙමයි. ආඳුරු උදේ හවස වැඳ ගන්නවා. පවුල් දෙක ඉඹල වඳින්නේ. පොඩ බැරි වුණාම ඊට පස්සේ මේත ගා ගන්නවා. ඉතින් මේ මිනිස්සුන්ගේ ඔක්කොම ආටෝප. මමත්වයෙන් යුක්ත මිනිස්සු. අපි හිතන සුද්ධ හරි ක්ලීන් හරි පිළිවෙලයි හරි නීතිගරුකයි කියලා. අර පේන්නේ පවුගේ කාලේ අර එක්කෙනෙක් බෙල්ල තද කරගෙන ඉඳලා මැරුණට උද්ඝෝෂණයක් ගියා බොහොම බරපතල විදිහටනේ. කා කොටාගෙන මරාගෙන පෙරලගෙන. ඒගොල්ලන්ට හරියට ගේන්ද යනවා අපිටත් වැඩි. හරියට ඉරි ගහලා ඒවා මේව පෙන්නලා හැමතිස්සෙම දැනුම් දීලා වෙන් කරලා දීලා තියෙන්නේ ඒකයි. ඒකට අනුගතව ඉන්න කියලා. හිම ලෝකයක් යථාර්ථයක් නැති පාවෙන ලෝකයක් තියෙන්නේ. මෝස්තර ලෝකයක්. උඩින් පොස් යටින් හිස් ලෝකේ. ඉතින් මේ හිස් ලෝකේ පරිණත ලෝකයක් බවට පත් කරන්න ඕන. ශක්තිමත් ලෝකයක් බවට පත් කරන්න. ඉතින් ඔයත් ශක්තිමත්. තුරුණුවන් කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ තියෙනවද? ධර්මය කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ තියෙනවද? සංඝයා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ තියෙනවද? ඉතින් එහාට ගියාම ඉතින් ස්වාමියා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ තියෙනවද? භාර්යාව කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ තියෙනවද? දරුවෝ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ තියෙනවද? දරුවන් කෙරෙහි මව්බියෝ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ තියෙනවද? අපි බලන්නත් පුළුවන්. එහෙම නැහැනේ. බුදුන් නොබදුන් දහම් නොදහම් සඟුන් නොසඟුන් කියන්නේ නැහැ කියන මට්ටමට තියෙනවා කියන. බුදුහාමුදුරුවෝ ගැන ඕන කෙනෙක් ඕන කතාවක් කිව්වත් අපහැදෙන්නේ නැහැ. දැන් ඔය කෙනෙක් කියලයක් කියනවා බුදුහාමුදුරුවෝ. මේ පෞගේ දවසක මට ඇහුණා මේ බුදුහාමුදුරුවෝ තෝරගත්තේ වැඩකටම නැති ගහක් කියලා. ඕගාලෝ ඒ මනුස්සයට තේරෙන්නේ නැති හැටි. වැඩකටම නැති නෙමෙයි අනිත් 820 බුදුවරු එක එක ගස් තෝරගෙන තියෙන වැඩකට පළදායි තියෙන ගස්. බෙලි ගහපවා තෝරගෙන තියෙන. ඒ මොන මිනිස්සු කියන කතා. ඇයි මේ අවිච්ඡ ප්‍රසාදයේ බවට පත් වෙන්නේ? වෙනතුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක අවිච්ඡ ප්‍රසාදයට පත් වුණාම තමයි තේරෙන්නේ ඇයි මේ අවිච්ඡ ප්‍රසාද වෙන්නේ කියලා. නැත්තම් ඉතින් ওই බෝධුම්භාවයේ ඉඳගෙන අවිච්ඡ ප්‍රසාදය නිකන් තද කරලා තියාගන්න ඇදුවට වැඩේ කෙරෙන්නේ නැහැ. අවිච්ඡ ප්‍රසාදය තද කරලා නිකන් හිතේ තියාගන්න එහෙම තියාගෙන වැඩ නැහැ. ඒ බෝධුම්භාවයේ ලක්ෂණය. අවිච්ඡ ප්‍රසාදයේ බවට පත් වෙන්නේ වෙනතුනේ. ඒකෙ හෙල්ලෙන්න දෙයක් නැති නිසා. මොකද ඒක තේරෙන්නේ? ඒ ප්‍රසාදයේ හෙල්ලෙන්න දෙයක් නැහැ. ඒ ප්‍රසාදය ඇතිවන්නේ පුජ්‍යලත්වයෙන් නෙමෙයි. අන්න ඒක නිසා හෙල්ලෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රසාදය ඇති කරන්නේ පුජ්‍යලයකට නෙමෙයි. ඒ නිසා හෙල්ලෙන්නේ නැහැ. එතකොට ප්‍රසාදය ලබන කෙනා තුල ළඟත් ප්‍රසාදය ලබන දෙන කෙනා ළඟත් දෙකේම පුජ්‍යලත්වේ නැහැ. දැන් ලෞකික ලෝකෙම බද්ද තියෙන්නේ. ලබන කෙනා ළඟත් කෙනෙක් ඉන්නවා, දෙන කෙනා ළඟත් කෙනෙක් ඉන්නවා. අතන කෙනෙක් නැහැ. ඔන්න ඕක හරියට තේරුම් ගන්න. ඕකෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. දෙන කෙනා ළඟ කෙනෙක් නැහැ, ගන්න කෙනා ළඟත් කෙනෙක්. එතකොට ඒකේ හෙල්ලෙන්නේ මොකද්ද තියෙන කවදාවත්? බිඳෙන්න මොකක්වත්ම නැහැ. එතකොට මේ ලෝකේ ආර්ය සීලය තමයි පින්නතුනේ නොකැඩෙන, නොබිඳෙන, සිදුරු නොවන, කිලිටු නොවන, අවපහ නොවන සීලය, ආර්ය සීලය. ඇයි හේතුව? ඒකේ වෘත නැහැ. ඒ සීලෙ මොනම හේතුවකින්වත් වෘතයක් නැහැ. සීල වෘත නෙවෙයි. සීල වෘතවල ඉන්න කට්ටිය පුදුම විදියට වේදනාව විඳිනවා. අරක කැඩුනා, මේක කැඩුනා, මෙතන බිඳුනා, අතන හිල්ුණා, මෙතන නැති වුණා කියලා හරියට විදිහට වෙන වෘත. එතකොට ආර්ය සීලය තුර ඒක වෘත නැති නිසා ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. දැන් අපි සම්ප්‍රදායික තියෙන බුදුදහමේදී අපි අඳුනගන්නේ නොකැඩෙන නොබිඳෙන සීලයක් ගැනද, එහෙම නැත්නම් අපොඩ් නැත්නම් කැඩෙන බිඳෙන සීලයක් ගැනද? අනේ අපිට සීල් කියලා කියන්නේ වෘත. වෘත සීලය කියන්නේ ඒව Hindu සම්ප්‍රදායික වෘත. නිගණ්ඨ ධර්මයේ තියෙන වෘත ටික. නිගණ්ඨ ධර්මයේ තියෙන දස සීල. නිගණ්ඨ ධර්මයේ තියෙන නොයෙකුත් දේවල් සීල් කියලාල්ලා ඉගෙනනවා වෘත සීල්. ඉතින් හරියට බුදුදහම මේ ප්‍රායෝගික කරන අය, ත්‍රිපිටකයේ කියවපු අය දන්නවා. ඉතින් වෘත සීලය කියන්නේ මොකද්ද? ආර්ය සීලය කියන්නේ මොකද්ද කියලා. ඉතින් ආර්ය කාන්ත සීලය කියලා එකක් ආයි හදලා ආයි වෘතයක් දාගත්තොත් ආයි තින් ඒක නම විතරයි ආර්ය කාන්ත වෙන්නේ, ආයි වෘත තමයි. ඒක මොකද්ද පෙන්වතුනේ? අනිත්‍යතාවය නිත්‍ය කරගෙන ඉන්න පිරිසක් නේ. ඒක තේරෙන්නේ නැහැ නේ. ඒක හරි ගැඹුරුයි. ඒකට සෑහෙන්න විදර්ශනා ශක්තියක් තියෙන පෙර භවයන් වල කුසල් බලයක් තියෙන කෙනෙකුට විතරයි තේරෙන්නේ. අඥානයන්ට කිට්ටු කරන්නවත් බැරි කාරණයක්. අනිත්‍යතාවය නිත්‍ය කරගෙන ඉන්නේ. ආයෙ ඉතින් අහන්න දෙයක් නැහැ. අනිත්‍ය නිත්‍ය කරගෙන මේක අනිත්‍යයි කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? දැන් ඕක කරගෙන නම් ඉන්නේ, ඕක නැති කරගන්න තමන් තුළ. දැන් මේ දහම කියලා දෙන්නේ ඒකට. මම කරගෙන නම් ওই වැඩේ තින්නේ, ඔක නැති කරගන්න. අනිත්‍යතාවය නිත්‍ය කරගන්න. අනිත්‍යතාවය නිත්‍ය කරගන්න. දැන් එතකොට සීල් වෘත සම්ප්‍රදායික දේවල් ඔක කරපින්න ගත්ත කට්ටිය සීල වෘතේ ඉන්න කට්ටිය සීල වෘතයෙන් ආයින් එනවට කැමති නෑ. සීල වෘතයෙන් තමයි කැමති වෙන්නේ. එතකොට බුද්ධාගම කියන එක බබුණු ආගමක් බවට පත් කරගන්න උත්සාහ කරන බබුණු ටිකකුත් ඉන්නවා. බුද්ධාගමේ නාමයේ තියෙන බබුණු දහම තියෙනවා. සමහර බබුණු සංස්කෘතිය තියෙන බුදුදහම තියෙනවා. සමහර විදේශ රටවල් වල ඉන්න දාර්ශනිකයෝ ඉන්න බබුණු සම්ප්‍රදාය බුදුදහම තියෙනවා. මේකේ සම්ප්‍රදාය බෞද්ධ බුද්ධාගම දහම බමුණු. ඒකයි වෙනස. ඉන්දියාවේ සමහර තැන්වලට ගිහිල්ලා කිව්වම් බුද්ධාගම ලංකාවේ තියෙනවා කිව්වම් hina වෙනවා. ඒ කියන්නේ දාර්ශනිකයෝ. ඒකට හේතුව ඒ මිනිස්සු දන්නව කොහෙද මං ඔය තියෙන්නේ, ඔය අපේ කොපියනේ ඔය තියෙන්නේ. අපේ කොපිය. ඒක මං හොඳට ඉගෙන ගත්තේ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ පොතකින්. ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ Hindu සහ ඉන්දියානු දහමත් ලංකාවේ දහමත් හොඳට හදාරපු ස්වාමීන් වහන්සේ නමක් නේ. උන්වහන්සේගේ තිබුණ භාවනා ප්‍රදීපය කියලා පොතක්. ඒ භාවනා ප්‍රදීපය කියන පොතේ එහි භාවනා මෙහි භාවනා සංසන්දනය කරන දෙකම එකයි. ඊට පස්සේ එහි සීල මෙහි සීල සංසන්දනය කරනවා. එහෙත් තියෙනවා දස සීල, මෙහෙත් තියෙනවා දස සීල. එහෙත් තියෙනවා පංචශීලෙ, මෙහෙත් තියෙනවා පංචශීලෙ. ඒව සංසන්දනය කරන මේ භාවනා ප්‍රදීපය කියන පොතේ මේ ලෝකේ තියෙන අනෙකුත් දේවල් එක්ක සසඳාව වෙනද. ඉතින් හරිම ලේසි නිවන් දකින්න. ලෝකේ තියෙන ලේසිම දේ නිවන් දකින්න එක. ලේසි දේවල් කරන්න අමාරුයි. ඔබට පොල් කොටයක් දකින්න එකද ලේසි, ඉදිකට්ටක් දකින්න එකද ලේසි? පොල් කොටයක් දකින්න එක නේ ලේසි. ඒක නිසා තමයි ගොඩාක් සියුම් දේ, ගොඩාක්ම ලේසි දේ දකින්න අමාරුයි. අරක බරෙන් ඝනත්වයෙන් වැඩිනේ. එතකොට මේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ බණේ බරෙන් ඝනත්වයෙන් වැඩි වැඩි, බරෙන් බඩේ ඝනත්වයෙන් වැඩි දේවල් තේරුම් ගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. හිතටත් ලොකු බරට දැනෙන්න ඕන. නිවන වුණත් එක බරට දැනෙන්න තියෙන්න ඕන. නෑනේ පින්නතුනේ, නිවන පුළුන් රොදකටත් වඩා සැහැල්ලුවෙන් දැනෙන්නේ. නිවන පුළුන් රොදකටත් වඩා සැහැල්ලුවෙන් දැනෙන්නේ. බරට දැනෙන දෙයක් නෙමෙයි. සත්‍ය සැහැල්ලුයි, සමකල්හිම සත්‍ය සැහැල්ලුයි. අසත්‍ය හරි බරයි ඝනයි. සත්‍ය සැහැල්ලුයි. ඔබ තේරුම් ගන්න. සත්‍ය සැහැල්ලුයි. මෙන්න ලෑන් කරන්න ඕන තැන පින්නතුන්ට හැමදාම පෙන්නනවා. තමන්ට තියෙන තමන්ගේ ආනාව මෙතෙන්ට ලෑන් කරගන්න. තමන්ගේ ආත්මය තමන් මෙතෙන්ට ලෑන් කරගන්න. මේ ලෑන් කරන එක තව විදිහකට බුදු පියාණන් වහන්සේ ලස්සනට, ඊටත් වඩා ලස්සනට කියලා දීලා තියෙනවා. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. ඔබ දුවපම් මාරයට දකින්න බැරි තැනකට යන්න, මාරයට දකින්න බැරි තැනකට. ලස්සන වැකියක්. කාදර කරන්න පුළුවන් අවවාදයක්. පුතේ ඔබ දුවපම් මාරයට දකින්න බැරි තැනකට. ඔබ තේරෙනවද ඇත්තෝ? තේරෙනව මොකද? ඇයි මාරයට දකින්න බැරි තැනකට දුවපම් කියලා නේ කිව්වේ? ඒක තේරෙනවා. එතනින් එයාට ඒ මනුස්සය කල්පනා කරන්න බෑ මාරයට දකින්න බැරි තැන කොයිද කියලා. කොහෙද පින්නතුනි මාරයට දකින්න බැරි තැන? කොහෙද මාරයට දකින්න බැරි තැන? ඔන්න එතන තමයි ප්‍රශ්න ආර්ථය, දිගු ප්‍රශ්න ආර්ථය. අන්න එතන හොයාගෙන දුවන්නයි තියෙන්නේ. මාරයට කියලා කියන්නේ බඩක් අටක් තියෙන කෙනෙක් කවුරු හරි නෙමෙයි. මාරය කියන්නේ මැරෙන ධර්මතා මොනවා හරි තියෙනවා නම් ඒව ඔක්කොම සලකන්නේ මාර ධර්මතා හැටියට. සරණද ජාති ජරා ව්‍යාධි මරණ බවට පත් වෙනවා නම් නේද? එතකොට අපිට ගහක් මුල් කරගෙන ඉන්න බෑනේ. ගහේ මැරෙනවා ඒක. එතකොට අපිට ආරක්ෂිත තැනක් කියලා හිතලා පොළොව යට හරි මුහුදේ හරි මුහුද යට හරි අහසේ හරි තැනක් වෙන් කරගන්න පුළුවන්ද? අන්න එතකොට මේ හැමතැනම මරණය කියන කාරණේ එනවනේ. ඒ තියෙන තැන් වලටත් මරණය එනවා, අපිටත් මරණය එනවා. එතකොට අපිට මරණයත් එන්නේ නැති වෙන්න ඕන, ඒ තියෙන තැනත් මරණය නැති වෙන්න ඕන. අන්න එතන හොයාගෙන දුවන්න ඕන. ඔය හිතලා තේරුම් ගන්න ඕන දේවල් ඔය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. ඔය තමන් හිතලා තේරුම් ගන්න ඕන දේවල්. මැරෙන ධර්මතා සියල්ල අත්හරින්න. මැරෙන සංඥා සියල්ල අත්හරින්න. මැරෙන ඇස කන නාස දිව ශරීරය සියල්ල අත්හරින්න. මැරෙන සිතුවිලි අත්හරින්න. මැරෙන කාලය අත්හරින්න. මැරෙන පුජ්‍යලය අත්හරින්න. අත්හරින කෙනා අල්ලගන්න කෙනා අත්හරින්න. සියල්ල අත්හරින්න. ඉතුරු නැතුව අත්හරින්න. මේ කියල දෙන වැඩේ හරියට කළොත් එයා නොදකින ඒ අසිරිමත් ලෝකෝත්තර භාවයට එයා පත්වෙන. මේක හරියට අර තමන් පළවෙනි වතාවට රටකට යනවා වගේ ප්‍රශ්නයක්. පළවෙනි වතාවට ඒ රටට යනකොට ඇත්තට මේ රටේ හැම දේම අලුත් දේවල්නේ. නමුත් අපිට තියෙන්නේ මෙහෙන් අදාළ ගුවන් ටිකක්වත් හදාගෙන ගුවන් යානයට නගින්න ඇයි තියෙන්නේ. නැග්ගට පස්සේ ඉතින් අපි දන්නේ නැහැ ඉතින් මොන වගේ කොයි වගේ ප්‍රදේශයකට ගිහිල්ලා මේක බානවද කියලා. ගියාට පස්සේ තමයි දකින්නේ. ඒ වගේ තමයි. ඔය නිවන ගැනත් ඔබ ඔය හිතන් ඉන්නේ එකක්වත් නෙමෙයි නිවන් දැක්කහම තියෙන්නේ. තේන්නවද බෙන්ද? දැකලා ඉන්නේ එකක්වත් නැහැ. හොඳයි ඔබ හිතන්නකෝ මොකක් හරි යාළුවෙක්ගේ හරි දන්නේ නැති කෙනෙක්ගේ ගියක් ගැන හිතන්නකෝ. ඒකලංගේ මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති කියලා. හරි ගිහිල්ලා බලනකොට ඒක විදියක්වත් නෙමෙයි. ඉතින් ඒ වගේ තමයි වෙන්නේ. මේ ලෝකේ මිනිස්සු ළඟ තියෙන සංකල්ප එකක්වත් නෙමෙයි නිවන තුල තියෙන්නේ. ස්වර්ගය ගැන හිතාගෙන ඉන්න එකක්වත් නෙමෙයි මිනිසුන්ට මේ ස්වර්ගයට ගියාම හම්බ වෙන්නේ. ඇයි ඉතින් රොටි කන්න මොකක් තිරිඟු පිටි වගා කරනවා ඉතින් ඒ ලෝකේ. එතකොට දෙයියෝ අහන්නේ ඔබ මොකටද මෙහෙ ආවේ? නොමිලි රොටි ගන්න. ඔබ දන්නේ නැද්ද යකෝ දිව්‍ය ලෝකේ තිරුංගු පිටි අපි ආට පිටි හදන්නේ නැහැ කියලා වහම ඔබට රොටි ගන්න ඕන නම් ආයි මේ ඉන්දියාවට හරි ලංකාවට හරි උපතක් ලබා ගන්න ගියා. ඈ දිව්‍ය ලෝකේ යනවා බුරියානි ගන්න නොමිලි. එතකොට එහෙන් අහවි මොකද බුරියානි කන්න නොබෙම දන්නේ නැත්නම් මේ හාල් අපි හදන්නේ කියලා බීතර හදන්නේ මේ කුකුල්ලු නේ. ඒ නිසා ආයි ලංකාවට හරි ඉන්දියාවට හරි පකිස්තානයේ හරි ගිහින් උපදින්න ගියයි. ඒ වගේම නිවන් ධර්මයට ගියාම මොනවා ගියයි දන්නේ නැහැ. මං ආවේ උපතක් නැති කරගන්න. කොහොමත් උපතක් නැහෙනි මිනිස්සෙකට. පැවැත්මක් තියෙන්නේ. මම කියලා පැවැත්මක් තියෙන්නේ. ආයි ලැබෙන උපතක් ඊළඟ ආත්මේ උපතක් නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම මේ භවයෙන් භවයට යන උපතක් අනුමත කරපු කෙනෙක් නෙමෙයි. දැන් මේ මෙතන පහන් දැල්ලක් තියනවාද? මේක පේන මිරිඟුවක්. මේ මිරිඟුව මේ පේන්නේ. මිරිඟුවක් තියනවාද කියලා අහුවොත් අපි කියන්නේ මොකද්ද? තියෙනවනේ ඒකනේ අපි. මිරිඟුවයි කියලා හිතුවත් තියෙනවා. නමුත් මේක ගැඹුරට ගියහම විතර පහන් දැල්ලා මෙතන නෑ, මෙතන තියෙන්නේ අර මිරිඟු ස්වභාවය අපිට පේන්නේ. එතකොට අපිට මෙතන පේන්නේ මොකද්ද? තමා තුළ. ඔව්, තමා තුළ දැල් වෙන පුජ්‍යලත්වයක් පේනවා. වේගෙන් ඡය වෙවි යන වේගෙන් සිතුවිලි පරම්පරාවක් ඇති වෙන ෂණ ගොඩක් දැල් වෙන අවස්ථාව අපි දකිනවා. මමත්වයක් පුජ්‍යලෙක් ඉන්නවා කියලා දකිනවා. අතන පහන් දැල්ලක්පත් වෙනවා, මෙතන පුජ්‍යලත්තේ දැල්ලපත් වෙනවා තමන්ගේ මනස තුළ. ඉබේනම් අවබෝධ වෙන්නේ අපි ඔළුව මහන්සි කරන්නම ඕන මේක තේරෙන්න. ඒකට තේරිලා මහන්සි වෙලා යාම ඒක ස්වභාවයෙන් තේරුම් ගන්නවා. සත්‍ය ආධ්‍යාත්මයට තේරුම් ගන්නට අවස්ථාවක් අපි සලසලා දෙන්න ඕන. අපි මෙහෙන් හිතලා කල්පිත කරලා මෙයාව මේ හිතේ තැම්පත් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. එයාටම ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න ආරෙන්න ඕන. නැත්නම් අපිටත් තිබ්බ නිවන කියන්නේ මේක, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේක, අත්‍යස් බෝධිපාසික ධර්ම කියන්නේ මේක, සතර සම්‍යක්පදානය කියන්නේ මේක. මම ඔක්කොම දන්නවා. දැන් වටාත්තක් විතරයි අඩු. වටාත්ත තියාගත්තා බර ටික කිව්වා. මම දන්න ඔක්කොම කොහෙ තියෙනවද? පොතේ තියෙන්නේ. ත්‍රිපිටකයට විරුද්ධ වුණොත් ආයෙත් ධර්මයට සලකන්න පුළුවන් නේ අපිට. මොකද සම්ප්‍රදාය හැදිලා තියෙන්නේ ඒක. ඕනම ආගමක හේමයි. තමන්ගේ පොතට විරුද්ධ වුණොත් බෙලි කපන්න, අතපය කපන්න, කන් කපන්න එහෙම කරලා දාලා තියෙන්නේ. ඒ නිසා බය නැතුව අල්ලන්න පුළුවන් පොත. පොත කියන එක ඇල්ලුවට පස්සේ ආයි මොන යකාටවත් විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වුණොත් එහෙම උසාහියට විරුද්ධව කතා කළා වගේ තමයි. ඈ දර්ශනවලටත් ගිය කල, දහමකටත් ගිය කල, දහම සැරයි බලනකොට ත්‍රස්තවාදයට වඩා, දහම සැරයි ත්‍රස්තවාදයට වඩා සැර වෙමින් පවතින දහමේ පැයි ලෝකේ පුදුම සමාවත් තියෙන එකක් වෙන්නේ. දහම සැරයි ත්‍රස්තවාදයට වඩා දහම ත්‍රස්තවාදයක් වෙලා මෝඩයන් අතර, අඥානයන් අතර. මොකද දහම විරුද්ධව බලන්නේ නැත්නම් හරිදි තෝරගන්න බැරි වෙලා යනවා. මම එක කාරණයක් ගත්තාම වෙන්නතුන ඒක මම ශ්‍රද්ධාවෙන් බලන වෙලාවක, ප්‍රඥාවෙන් බලන එක වෙලාවක, පක්ෂපාතීව බලන එක වෙලාවකට, එක වෙලාවකට මම මේක ගන්නව විරුද්ධ පැත්තේ තර්කය. නෑ ඒක එහෙම නෙමෙයි කියලා. එහෙමත් අරගෙන මම බලනවා. ඒ කියන්නේ අර චෛත්‍යයක් හදලා තියෙන්නේ වටේට ගිහිල්ලා බලන්නනේ. ධර්මයක් එහෙම හදලා තියෙන්නේ. ධර්මයේ හදලා තියෙන්නේ චෛත්‍ය වගේම වටේට ගිහින් බලන්න ඕන. හැම පැත්තෙම බලන්න ඕන. පස්සාහිර පැත්තේ ඉඳන් බලන්න පුළුවන්, නැගෙනහිර පැත්තේ ඉඳන් බලන්න පුළුවන්, උතුරු පැත්තේ ඉඳන් දකුණු පැත්තේ ඉඳන් බලනවා. එහෙනම් චෛත්‍යයේ අර්ථය ඒක. ධර්ම කරුණක් වටකුරුව හැම පැත්තෙම බලන්න ඕන. සමාව තමන්ට විරුද්ධව බලන්න. තමන් තමන්ට විරුද්ධ වෙලා බලන්න ඕන. මං හරි මතේ ඉන්නේ. නෑ මං වැරදි මතේක ඉන්නේ. මම හරි මතේ ඉන්නේ කියන එක නම් අමතිස්සෙන් බල බලන ඉන්නේ. හොඳයි අපි ගමු. නෑ මං වැරදි මතේ ඉන්නේ. මං වැරදි කියලා හිතනවා. බලනවා. මොනවද තියෙන වැරදි? මොනවද අහුවෙන වැරදි? ආයෙත් හරි කියලා එනේ නැහැ. ඔක්කොම වැරදි කරන්න ඕන. මමත්වය අල්ලගත්තාම වේදනාවක් එනවා. ඒ වේදනාව වේදනාවක් බවට පත්වන්නේ නැහැ ඒවට තියෙන ආසත්ත භාවය නිසා. මිනිස්සුන්ට රස්සාවේ තියෙන දුක අමතක වෙලා යනෝනේ රස්සාවට ලැබෙන පඩිය එක්ක. රටක රස්නේ අමතක වෙලා යනෝනේ ඒ රටේ ලැබෙන ඒ පඩියත් එක්ක. ඒ දුක අමතක වෙලා යනවා ඒකින් ලැබෙන සැපෙත් එක්ක. සැපේ කියලා ඉතින් හිතන්නේ. තණ්හා දාසෝ, තණ්හාව කියන තත්ත්වයට දාසෙක් වෙලා වහලෙක් වෙලා ලෝකේ. තණ්හා දාසෝ කාර්ද තණ්හා මට මම තණ්හාව. අභ්‍යන්තරයට ගිහිල්ලා පෙනුතුරි මම හොයන්න පුළුවන්ද? ඒක උදාහරණ දක්වලා තියෙන පෙන පිටක් වගේ. ඒක ඇතුලේ මොකක්වත් ගන්න බෑ. ධනට මුකුත් අහුවෙන්නේ නෑ. ඊට පස්සේ කෙසෙල් කඳක් වගේ. කොහොමද? ඔය ගලවල 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 බැලුවයි කියලා ඔක්කොම පුරුක් ගැලවිලා 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 යනවා. ඒකේ හරයක් නෑ. අරටුවක් නෑ. මිරිංගුවක් වගේ. ඒක දෝගන 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 ගියාට ඒක ඡායාවක් විතරයි. එතකොට මම කියන එක මොකද්ද? මමත්වය කියන්නේ මොකද්ද? මේ බුරු පුරා මිනිසා තුළ නැගෙන ඕනම ආගමක ඉන්න කෙනෙකුට මේ ඊගෝ එක කියලා කියන්නේ මමත්වය කියලා කියන්නේ. හරයක් නැති දෙයක්, දැල්වෙන පහනක්. නමුත් ඒක පිච්චෙනවා. ඕන විදියකට දෘෂ්ටියකට පත් වුණොත් ඒක තමයි තිරේ. ඊට පස්සේ ඒක දැල්වෙනවා. ඕන සංකල්පයක් වෙන තුරේ තිරයක් වගේ දැල්වෙනවා. දෘෂ්ටිවලට පත් නොවීම කියන එක නැති කරගත්ත ගමන් දැල්වෙන එක නතර වෙනවා. දෘෂ්ටිවලට පත් වෙන එක නතර කරපු ගමන් දැල්වෙන එක නතර වෙනවා. අන්න එතකොට මේ සම කරුණාවෙන් බැලුවා කියන්නේ, සම මෛත්‍රියෙන් බැලුවා කියලා කියන්නේ. මේ ලෝක මිනිස්සුන්ට තියෙනවද සම කරුණාවක් සම මෛත්‍රිය? නැහැ. හැම තිස්සෙම ඒව බේදණය කළා තමයි තියෙන්නේ. ඇයි මෙතන සම කරුණාව සම මෛත්‍රිය වෙන්නේ? මෙතන කිසිම දෘෂ්ටියක් නොමැතිව බලන නිසා. අඟුලිමාලටයි, දේවදත්තටයි, රාහුල කුමාරයාටයි තිබුණු කරුණාව බුදුහාමුදුරුවන්ගේ වෙනස්ද? යසෝදරාවියටයි තිබුණු කරුණාව ප්‍රභේදද? නෑ. එක හා සමානව ගලාගෙන යන සිතක් තමයි පහළ වෙලා තිබ්බේ. ඇයි? ඒක නිරෝධ සිතක්, ඒක ලෝකෝත්තර සිතක්, ඒක සත්‍යේ පුජ්‍යලේ ආත්මයක් හටගත්නා වූ තැනින් පැවැත්මක් නොවන නිසා. ඉතින් මේ හැමතැස්සෙම මේ පෙන්වන්න පින්නතුන්ට ලෑන්ඩ් කරන්න ඕන තැන. තමන්ගේ ආත්මය මෙතන ලෑන්ඩ් කරන්න. මෙතන මාරයට දකින්න බෑ. මේ ධර්මයෙන් ලෑන්ඩ් කරන්න පෙන්නන තැන මාරයට දකින්න බෑ පෙන්නතුනේ. ඇයි? ඒක අසංඛාරිකයි, නිරෝධ සහගතයි, අකාලිකයි, ලෝකෝත්තරයි. මාර ධර්මතා සියල්ල ඉක්මෝපු තැනක්. මේක අහගන්න අපිට නම් ඇහුන්නේ නැහැ. මේ සමාජය තුළින් අපි බොහෝ අමාරුවෙන් මේක අහගත්තා. අහගෙන දැන් පින්නතුන්ට දැන් මේ මතු කළා කියනවා, මේ යුගයෙන් මේක යටපත් වුණාට පස්සේ ආයි මේ රැල්ල පල්ලෙහාට යනවා. මේ යුගයෙන් මේක යටපත් වුණාට පස්සේ ආයි ලෝකේ මේක නැති වෙලා යනවා. මොකද හේතුව? දැනුවත් බවින් කියන්න බැරි දහමක්. මේ මායයට දකින්න බැරි තැන දැනුවත් වෙලා පොත්පත්වල තිබුණා කියලා ලියලා කියවන්න කියන්න අමාරු දෙයක්. ලියලා තිබුණට අවබෝධ කරගන්නත් බෑ. අපිටත් ජීවමාන එක පහනක් හරි පොඩියට කොහේ හරි දැල්වෙන්නේ නැතුව තිබ්බනම් අපි පොත් කියවනවා 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 අවබෝධ නම් වෙන්නේ නෑ. අපි අවබෝධ කරගත්තේ දැල්වෙන පහනකින්. මම පොත් බැලුවා. පොත් බලනකොට අපිට ත්‍රිපිටක ධර්මය තුළ ධම්මපදයේ තුළ මේ නිවන මේ හොඳට තියෙනවා කියලා පේන. නමුත් අවබෝධ කරන්න බෑ. සතර සතිපට්ඨානෙ මේ තියෙනවා කියලා පේන. අවබෝධ කරන්න බෑ. සූත්‍ර හැම එකම ඔය සමහර අය සතර සතිපට්ඨානෙ කියලා පමණක් ඒක පමණක් ලොකු කරගෙන අනිත් ඒවා ලඝු කරන්න හදනවා. බුදුහාමුදුරන්ගේ ධර්මය එහෙම ලඝු කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ හැම සූත්‍රයක්ම නිවන් ධර්මය සඳහා තියෙනවා. සතර සතිපට්ඨානෙ විතරක් අරගෙන අනිත් ඒවා ලඝු කරන්න එපා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැම එකම නිවන් පිණිස නිවන් මාර්ගය අවදි කරන ධර්මයක්. නමුත් ඒක ජීවමාන කරන්න බෑ. මොකද අපි තුල ඉඳන් දකින්නේ අපිට අත්ලක් ඕන එතනින් එහාට. ඒකනේ බුදුහාමුදුර අවසාන යුග පුරුෂයා වෙන්න එපා කියලා කිව්වේ. එහෙම නැත්තම් ඉතින් නිර්වාණය සදාකාලික කරන්න පුළුවන්. ඔය ගල් ගෙඩියක ලියලා තිබ්බොත් එහෙම නැත්තම් මොනවා හරි තහඩුවක ලියන්න පුළුවන්. අවුරුදු මිලියන ගාණක් පවතින විදියට හදන්න පුළුවන්. එතකොට සබ්බේ සංඛාර අනිච්චා කියලා ලියන්න පුළුවන්. ඕක බලලා මිනිස්සු නිවන් දකීද? එක එක විදියට ඇවිල්ලා හිතයි ඕක ඉස්සරහට ඇවිල්ලා. දැන් අපේ අය මේ සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ උදේ ඉඳලා රෑ වෙනකම් කියනවා. රෑ ඉඳලා උදේ වෙනකම් කියනවා. මිනිස්සු අනිත්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු නිත්‍යතාවය තුළ ඉඳගෙන ඒකත් තව තව නිත්‍ය කරගෙන ඒක තර්කවාද විවාද වලට පත් කරන පුළුවන් නම් අනිත්‍යතාවය වෙනුවෙන් ගහමරා ගන්නත් ඉඩ තියෙනවා. හරියට කිව්වා, වැරදියට කිව්වා කියලා කඩුව මෝරගෙන ඉන්නත් පුළුවන්. ඒ තරම් පුතාල හැදිලා ඉන්නේ. තේරුණා නේද? අනිත්‍යතාවයට මරා ගන්න මට්ටමට පුතාල ඉන්නවා. එනිසා ඒ දැල්වෙන පහනක් තියෙන තැන තමන් පහන දැල්ව ගන්න උත්සාහ කරන්න ඕනේ. මම දෘෂ්ටි දුරු කරන්න ආවේ, මම සංකල්ප දුරු කරන්න ආවේ, මම මේ ලෝකෙන් මිදෙන්නයි නිදහස් වෙන්නයි ආවේ කියන එක හැම තිස්සෙම මතක තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඩංගාලා මතක වෙනවා. මාරේ ඇවිල්ලා ඔබට ලෝකෙම දෙන්නම් කිව්වත් එපා කියලා නිවන් දකින්න යන වීරයක් ඔබ ළඟට තියෙන්න ඕන. කවුරු කියනවා ආරද්ද වීරිය. අපිටත් මාරයා දුන්න විවිධ අරමුණු, භෞතික ලෝකේ හිටපු අය දුන්න විවිධ අරමුණු, හැම පැත්තකින්ම විවිධ අරමුණු ලැබුණා. නෑ නෑ නෑ, මම නිවන් දකින්න ආවේ, මම නිවන් දකින්න මහණ වුණේ, මම නිවන් දකින්න හිස බෑවේ සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සච්ච කරමත්තායි, මම සත්‍ය අවබෝධ කරගන්න සියලු දුකෙන් නිදහස් වෙනව මහණ වුණේ කියන එකම ඔළුවට ගත්තා. ඒක අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගත්තට පස්සේ මේ ලෝකේ ආයි ඔබට පරිහරණය කරන්න ලැබෙනවා. හැබැයි අවබෝධිත කෙනෙක් හැටියට. ඈ මහාචාර්යවරයෙකුටත් පුළුවන් පදික වේදිකාව විදගෙන යන්න. කුණු අතුපතු ගාන මනුස්සයරත් පුළුවන් පාරය ඇවිදගෙන යන්න පදිකයෙක්වෙන්න හිඟන්නකුටත් පුළුවන්. නමුත් එකම පදික ප්‍රවේදිකාවේ මහාචාර්යවරයයි හිඟන්නයි ඇවිදගෙන ගියයි කියලා මහාචාර්යවරයා හිඟන්නෙක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා ආර්ය භූමියට පත් වෙච්ච අයත් මේ ලෝකේ ස්පර්ශ කරනවා, මේ ලෝකේ භාවිතා කරනවා, මේ ලෝකේ ජීවත් වෙනවා, මේ ලෝකේ කෑම බීම කනවා බොනවා ජීවත් වෙනවා. නමුත් අනේ අර සාමාන්‍ය මිනිහෙකුට හිතෙනවා, සාමාන්‍ය නූගතෙකුට නම් හිතෙන්න පුළුවන් මහාචාර්යවරයා දෙන්න ඉතින් දෙන්නව පදිවේදිකාවේ ඉන්නේ, දෙන්න එකට වාඩි වෙලා ඉන්නේ, දෙන්න එක පාරේ යන්නේ, දෙන්න මේකයි නේ. ඒගාරියට අර මහාචාර්යවරයා ඩ්‍රයිවරු එක කාරකේ ගියාට ඩ්‍රයිවර් මහාචාර්ය වෙන්නේ නැහැ වගේ තමයි. දර්ශනය අවබෝධ කරගත්ත කෙනා ඔච්චර මේ තලයේ හිටියත් එයාගේ ඒ අවබෝධාත්මක ජේෂ්ඨත්වය එතෙන්ට බහින්නේ නෑ. එයාට ඒක ඒ කෑලේ නාන්න පුළුවන්, ඒක දේ කරන්න පුළුවන්. දැන් සුවාන් මාර්ගඵල ලැබුවා අය රාබීලා තියෙනවායි කියලා රාබිවයි කියලා සෝවාන් මාර්ගඵල නැති වෙන්නේ. ඒගොල්ලෝ විවාහ ජීවිත ගත කරපු අය ඉන්න, ඒක ගත කරයි කියලා දරුමල්ලෝ හැදුවයි කියලා සෝවාන් නැති වුණේ නැහැ නේද? විසාකාවක සෝවාන් අතුරුදහන් වුණා ධර්මදාසයක් හදද්දී. හැදුන්නේ එහෙම නැති වෙන්නේ ආර්ය භූමිය. ආර්ය භූමිය ආර්ය භූමියමයි. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ කයේ තැන් තැන් අඩපණ වෙලා යනවා ඇති. සෝවාන් වුණාම මේ ඉන්ද්‍රියන් ටික අඩපණ වෙනවා. සකදාගාමි වුණාම මේ කන් ඇහෙන්නේ නැතුව යනවා. අනාගාමි වුණාම ඇස් පේන්නේ නැති වෙන්නේ යනවා. ඊට පස්සේ රාහත් වුණාම ආට් එකත් වැඩ කරන්නේ නැති යනවා කියලා වගේ එහෙම සම්ප්‍රදායක් කොයිම කොහෙවත් නැහැ. එහෙම දෙයක් නැහැ. මේක දර්ශන ඥානයක්. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ඉන්ද්‍රියන් සයින් එක එක පණ නැතුව යනවා ඇති කියලා මේ මාර්ගඵලෙන් මාර්ගඵලයට. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා හොඳට බලනවා ඉන්ද්‍රියන් ටික පණ දිනනවද කියලා. පණ දිනනවා නම් මෙයා රහත් නෙමෙයි. පණ නැත්තම් දැන් ඔය ඉන්දියාවේ මිනිස්සුන්ගේ සංකල්පයනේ ඒකයි ඒ ඉන්නේ. නිර්වස්ත්‍රවම ඉන්නෙත් ඒකයි ඒ සිල්වත්කම පෙන්නන්න. ඒ ඉන්ද්‍රියන් අදාළ ඉන්ද්‍රියන් ප්‍රාණවත් වෙන්නේ නැත්තම් මෙයා සිල්වත්. මේක පණ ගැහුවොත් සිල්වත් නෙමෙයි. ඉතින් උන් විවිධ ක්‍රම අනුගමනය කරනවා ඒක පණ නැතුව තියාගන්න. මොකද මේක පණ නැතුව තිබුණොත් තමයි මිනිස්සු අපිට රැවටෙන්නේ. ඉතින් මේ අර විශේෂ මොළය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරේ එංගලන්තේ ඉඳලා අපෙක් කෙනෙක් මට කතා කළා. ආයුනාංශේ ඒව පණ නැති වෙන්නද ඕන කියලා ඇහුවා. ඉතින් ඕකට හරි සරල ක්‍රමයක් මල් ළඟ තියෙන බොහොම සුළු ස්නායු පද්ධතියක් තියෙනවා. කපන්න විතරයි තියෙන්නේ. ඒක කපපු ගමන් සදාකාලික පණ නැහැ කිව්වා. ඉන්ද්‍රියන් ශේජය පිරිමින්ගේ රහස් ඉන්ද්‍රියන් නේම පණ නැති කරන්න පුළුවන් කිව්වා. සරල පොඩි ස්නායු පද්ධතියක් තියෙනවා. මේ කඩුව ගම එක කවදාවත් අයි ප්‍රාණවත් දෙන්නේ. එතකොට මේ අන්න ඒ ක්‍රමයේ සමහරලාට කරගෙනත් ඇති කරනවත් ඇති මේ ඉන්දියාව වගේ රටවල් වල. ආයි ඉතින් කවදාවත් මේ එයා දුසිලින්නේ මේ සිල්වන් දෙන්නේ සදාකාලික. ඒවට කියන්නේ බාහිරම් පරිපච්චසි අභ්‍යන්තරං ගහන. අභ්‍යන්තරේ නිවා ගන්න නැතුව බාහිර ආටෝපය හදාගත්තට වැඩන්නේ. තමන්ගේ හිත හදා ගන්න ඕන. හිත තමයි පළමු කාරණේ. හිත කොහෙද තියෙන්නේ? හිත කොතනද තියෙන්නේ? අනුන් හදන්න යන කලින් තමන් හැදෙන්න ඕන. තමන්ගේ හිත හදා ගන්න. හිත කොහොමද තියෙන්නේ? චේතනාවේ භාවය කොහොමද බලපවත්තන්නේ? අතහැරීම පුරුදු කළයි කියලා ලෝක සම්මුතිය අඳුරන්නේ නැතුව නෙමෙයි. ලෝක සම්මුතිය සම්ප්‍රදායක තුළ ඒ තුළ ගෞරවයෙන් කටයුතු කරනවා. ඒ ගනුදෙනු මේ විදිහට සිද්ධ කරන්නත් වෙනවා. සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නැහැ කියලා පාරේ කාටවත් මේ නිකන් යන්න බෑ. සත්‍යයේ පුජ්‍යලේ හිටියත් නැතිත් කලර් ලයිට් අනුගමනය කරන්න ඕන. සත්‍යයේ පුජ්‍යලේ හිටියත් නැතත් තෙල් ගැහුවම සල්ලි දෙන්න ඕන. සත්‍යයේ පුජ්‍යලේ හිටියත් නැතත් බත් එකේ ගියොත් සල්ලි දෙන්න ඕනේ. ඉතින් ඒක ඉතුරු කරගන්න තමන් අවබෝධයෙන් යන්න ඕන. ඒකෙන් තෘෂ්ණාව, තණ්හාව, සත්‍යාවුජ්ජල ඉන්නවද නැද්ද? දැන් අද හිතමු අද ඉන්නෝ රාතන් වහන්සේලා ගොඩාක් පිරලා ඉන්නවා කියලා හිතමු. ඉතින් රාතන් වහන්සේලා එක්ක බස් එකේ යන්න ඕන, එක්ක වාහනේ යන්න ඕන. ඈ ඉස්සර පයින් ගියා හරි නැත්නම් හරි ඉස්සර ඉතින් අර කරත්තේ භාවිතා කිරීම අකමැති වුණේ සත්‍යපුට බර දීලානේ යන්නේ. ඒතකොට සත්‍ය හිංසනය වගේ එකක් ඒක ඇතුලේ තියෙනවා. දැන් අද ගාලේදී යකඩ කෑලි රබර් කෑලි තියෙන ඉතින් ඕකේ ගියාම වරදක් වෙන්නේ නැහැ. හිංසනයක් කරලා නැවෙන්නේ සත්‍යපුට යන්නේ. රහතන් වහන්සේලා මම මනින්න යනවා රහත් වෙලා කියලා අදිෂ්ඨාන කරගන්න. සෝහාන් වරු මං කොච්චර ඉන්නවද කියලා මම මේ රටේ හොයනවා. මම සෝහාන් වෙලා ඉවර වෙලා. අන්න ඒකයි කරන්න ඕන. ඒ කියන්නේ සමහර අය නම් මම සෝහාන් වුණා කියලා කඩු පොළු අරගෙන මම සෝහාන් කියලා ඉන්න අයත් ඉන්නවා. ඒගොල්ලෝ සෝහාන්ම තමයි. හැබැයි සෝහාන් මාර්ගස්ත පලස්ත නෙමෙයි. සෝවාන් කියන්නේ සසරට බැඳිච්ච එකට. සෝවාන් මාර්ගස්ත පලස්ත කියන්නේ සසරින් මිදිච්ච එකට. සමහර අය සෝවාන් කියනවා ඒක ඇත්ත. නඩු දෙමුත් පරදිනවා. මොකද හේතුව සෝවාන් මාර්ගස්ත පලස්ත තමයි සාසනිකේ ඵලය. සෝවාන් කියන්නේ සසරට බැඳීම. රහත් කියන්නේ සසරට බැඳීම. අරිහත් කියන්නේ සසරින් මිදීම. එතකොට ගොඩක් ඉන්නේ රහතන් වහන්සේලා. මුකුත් කියන්න බෑ ඒකට. රහත් තමයි සසරට බැඳිලා. අරහත් වුණොත් තමයි සසරෙන් මිදෙන්නේ. ඒ වචනත් හරි පුදුම දේම විදියට තියෙන්නේ ඒක. නිසා තමන්ගේ සතර ආපා දුක නිදහස් කරගන්න, තමන්ගේ තමන්ටම තේරෙන්න ඕන පිළිතුනේ. මේ දර්ශන අවබෝධයට පත්වෙච්ච අය ප්‍රකාශ කරන දෙයක් තමයි, ස්වාමීනි මට අපා බය නැතුව ගියා, සම්පූර්ණයෙන් අපා බය නැතුව ගියා, නොවෙනස් විදියටම එන විදියටම අපා බය මගේ දුර වුණා, දුගති බයක් තිබුණා ඒක නැත්තර නැති වෙලා ගියා. ඇයි ඒ? ඒකේම තමයි. එයා දුකට යන ස්වභාවය අඩු. මටත් තිබිච්ච දෙයක් අපාවය. දැඩිව තිබුණා. ඒ කියන්නේ මේ ආත්මෙන් ඒ ආත්මයට අපායටයි කියලාම නෙමෙයි. සසර කවදක හරි වැටේ කියන එකට. තම අමුතු දැවීමක්. එතන මම දැක්ක මහ දැවීමක්. තිරිසන් ආත්මය තුල වෙන්න පුළුවන්, ප්‍රේතාත්මය තුල වෙන්න පුළුවන්, නිරයන් වල මහ දැවෙන ගතියක් මේ හිත ඇතුලේ දැනුණා. පිච්චෙන ගතියක්. ඒ වගේ පිච්චීම් වලට නම් මට යන්න බෑ කියන தත්ත්වෙ හිටියයි. ඒ தත්ත්වෙ ප්‍රහාණය වෙනකම්ම මොන කවුරු කිව්වත් සෝවහන් කියලා, මොන කවුරු කිව්වත් ඔබ අනාගාමි කියලා, මොන කවුරු කිව්වත් ඔයා රහත් කියලා මට වැඩක් නෑ ඒක. මට මගේ හිත ඇතුලේ තියෙන බය නැති වෙන්න ඕන. ඒකනේ වෙන්න ඕන. මට මගේ හිත ඇතුලේ තියෙන පීඩනය නැති වෙන්න. මට මගේ හිත ඇතුලෙන් සහනය ලැබෙන්න ඕන. අන්න එහෙම ගමනක් ආරම්භ කරන්න. උජිපටිපන්නව කටයුතු කරන්න. හරියට ඥායපටිපන්නව කටයුතු කරන්න. ඒ සංඝ ගුණ කියලා කියන්නේ මේ ගමන යන ඕන කෙනෙක් තුළ පිහිටන ගුණාංග බවට පත් වෙන්න ඕන. හරියට ආරද්ධ වීර්යය ඇති කරගන්න. එකම ඉලක්කය ධර්මයේ ඉලක්කය පමණක් කරගන්න. අනිත් ඉලක්ක අනිත් දේවල් ඔක්කොම බැහැර කරන්න තමන් දක්ෂ වෙන්න. ගමනක් යද්දි තමන්ගේ ඇඟේ කටු ඉති වදිනවා. එතකොට මොකද කරන්නේ? අපි කටු ඉති ගලවගෙන යනවා. කටු ඇනෙනවා. කටු ගලවගෙන යනවා. කටු ඇනෙන්නේ නැති වෙන විදියට යනවා. දැන් මම බණ අහන්න ගිහිල්ලා ඒ කාලේ මේ අවාස ඕවහන්ද නැද්ද කියලා බලන්න ඕන කියලා හිමින් සැරේ හොරෙන් හොරෙන් ජනෙල් වලින් එවිවි බල බල හිටියේ නෑ. මේ මග මිනිහා මොනවද ගන්න බුලත් පිට කනවද කොහොමද ඉන්නේ කියලා බලලා එහෙම සෝවන් බලන්න ගියානම් අපිට මේ ධර්මයක් හොයාගන්න හම්බෙන්නේ ඒ මනුස්සය විවාහ වෙලාද, ලිඛිතව විවාහ වෙලාද, රිජිස්ටර් වෙලාද නැද්ද, ළමයි කීයක් ඉන්නවද, ඔව හොයන්න යනවද, නිවන් දකින්න යන කෙනා ඔව හොයන්න යනවා, කේලම් හොයන්න යන අය නිවන් දකින්න යන කෙනෙක් ඒව හොයන්න යන්නේ. බුදුහාමුදුරු ළඟට සමහරලාට බණ අහන්න කියලා ඔය යෝධයා දැන් බණ කිව්වට ඉස්සර යුද්ධ කර කර හිටියි කියලා කල්පනා කරලා කෙනෙක් බැහැර වෙලා යන්න පුළුවන්. සිද්ධාර්ථයන්ගේ කාලයේදී යුද්ධ කීපයකටත් සහභාගි වෙලා තියෙනවා. ඒකට යුද්ධ වලට සහභාගි වුණා කියලා කියන්නේ අතකගාහින් නැති වෙතිනේ. අන කරන්න සිද්ධ වෙනවනේ. ඒක තමයි යුද්ධ කරන්න සිද්ධ වෙනවා. එතකොට එවැනි ලෝකයක්. එතකොට දුටු ගැමුණු රජුරු හරි වේවා. මහා යුද්ධ කරපු අය. එහෙමනම් මේ අපි අමුතු දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. එතකොට ඒ කාලේදී භික්ෂුන් වහන්සේලා සමහර අර යෝධයෝ මේ භික්ෂුවක් සිවුරු ඇරලා ගිහලා යුද්ධයට සහභාගී වෙලා යුද්ධ ඉවර කරලා ඇවිල්ලා මහණේලා රහත් වුණා. එතකොට සම්පූර්ණයෙන් අපිට හිතන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බැරි නෑනේ ওই වෙලා තියෙන්නේ. චේතනාවනේ බොහොම ලස්සන වෙන්නේ චේතනාව. චේතනාව පිරිසිදු වෙලා ධාර්මික නායකත්වයක් තිබිලා තියෙනවා. ඒකනේ භික්ෂුව පවා එතෙන්ට ගිහිලා තියෙන්නේ. ඒකයි දුටු ගැමුණු රජුරුවන්ගේ නායකත්වය පුදුම දෙහැමි ධාර්මික නායකත්වයක් තිබිලා තියෙන්නේ යුද්ධය ජයග්‍රහණය කරන්න. නුවණ තමයි ඕන මේ හැමදේම සාවධානව තේරුම් ගන්න. ඔබ හිතන විදිහේ නිවනක් නම් ඔබට හම්බ වෙන්නේ නැහැ. නිවන නිවනේ ස්වરૂපයෙන්ම හැමදාම පවතිනවා. ඔබ නිවන ගැන හිතාගෙන ඉන්න විදිය නම් නෙමෙයි නිවනට පත් වුණාම. ඉතින් මේක අවබෝධ කරගන්න අමාරුයි, ප්‍රත්‍යක්ෂ කරගන්න අමාරුයි, ආචර්යයයි අද්භූතයි. අප්‍රමාදීව ධර්ම ශ්‍රවණය කරන්, ධර්මය මෙනෙහි කරන්න තමන්ට අවකාශය ලබා දුන්නු මේ හැම ධර්ම කරුණක්ම හැම ආකාරයකටම පෙරලා පෙරලා දැකලා නුවණින් අප්‍රමාදීව හෙස වෙලා දකින්න. මේක ෆෑන් යට ඒසී යට ඉඳගෙන තේරුම් ගන්න තියෙන දහමක් නෙමේ. රත් වෙච්ච ගල් ගෙඩි උඩ වාඩි වෙලා ගිනි අවුවේ ඉඳගෙන තේරුම් ගන්න ඕන දහමක්. ගස් මුල් වල වාඩි වෙලා ලැබුණු දෙයක් කාලා තේරුම් ගන්න ඕන දහමක්. ඒ නිසා ඔබගේ වීරිය පසුපසට යනවා ඇති තියෙන පහසුකම් මත අපිට නම් එහෙම පහසුකම් ඇත්තෙම තිබුණේ නෑ. ධර්මය අවබෝධ කරගන්න සමයේ ගල් ගෙඩියක් උඩ වාඩි වෙලා ඔබ බණ ඇහුවනම් මේ වෙනකම් ප්‍රත්‍යක්ෂ මම හිතන්නේ ඔබ නිවන් දැකලා මොකද ඔබ දරගන්න ඕනේ මේ දුක විඳින්න හම් වෙන්නේ මට මේ මේක තේරෙන්නේ නැති නිසා කියන සංඥාවක් ඔළුවට යනවා. එතකොට ඉක්මන් වෙනවා. එතකොට බුදුහාමුදුරුව චූලපන්තක අඩ ගහලා හොඳ පොට්ටෙකුත් තියලා වාඩි කරලා එවනකින් ආහන්සි පුටුවක් තියලා හොඳ පුතා වගේ මේකේ ආහන්සි වෙන්න මේ ෆෑන් එකත් ඉස්සරහින් දාලා මේ දාඩිය දාය පුංචි පුතාට දැන් මේ රෙදි කෑල්ල අරගෙන මේක මේ රජෝහරණන් රජෝහරණන් කියලා පිළිපදින්න මදින්න කිව්වනම් රහත් වෙයිද? රහත් වෙන්නේ නැහැ. ඉතින් එයාට කුටියක් තිබුණ නැතුව නෙමෙයි, කොට්ටයක් මෙට්ටයක් නැතුව නෙමෙයි අඬ ගහගෙන ආවා. අඬ ගහගෙන ඇවිල්ලා වාඩි කෙරෙව්වා වැල්ලේ. වැල්ලේ වාඩි කෙරෙව්වා, රෙදි කෑල්ලක් දුන්නා. ඉර දැන් අර පායගෙන එනවා, එන්න එන්න උඩට එනවා. මෙහෙන් රත් වෙනවා, අරගෙන මේ දූවිලි මිනිහා මේක තේරුම් ගන්න නැතුව නැගිටින්න බෑ මට. තේරුම් ගත්තා. ඔය ඇත්තවත් බනාසවන්න ඔය පිටේනේ වාඩි කරවලා ෆෝන් එකක්වත් දාන බණ ධර්ම ටික තේරුම් අරගෙනමයි නැගිටලා ඉන්නේ. අපි දෙන අවසරය තේරුම් ගත්ත කෙනාට තේරුම් අරගෙන යන්න පුළුවන්, නැත්තම් ආයි බණ අහන්නෙම නැහැ කියලා යන්න පුළුවන්. ඒකවල ඉතුරු වෙන කෙනා ඉතුරු වෙනවා, හැලෙන කෙනා හැලෙනවා. ඉතින් අර අපි යම් ප්‍රමාණයක හරි මේක වර්ධනය වෙවි යන්න කියලා මේ ඇත්තංගව මේ ලොකු ප්‍රෙෂර් එකකට පත් කරන්නේ නැතුව ධර්මය කියනවා. ඔය ප්‍රෙෂර් එකකට පත් කරොත් කට්ටියක් හැලෙනවා, කට්ටියක් දකිනවා. ඒකයි වෙන්නේ. අර සසර පුරුදුන් මතු වෙනකන් හැමින් සැරේ ධර්මය අහගෙන යන්න කියලා කියනවා. ඉතින් හැමෝටම කමක් නැහැ, තේරුම් ගනේ කවද කරේ. එසා අප්‍රමාදේන සම්පාදේත. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා. අද දවසේ පින්නති දායකත්ව පිළිබඳව අපි සිහිපත් කරන්න කැමතියි. ශ්‍රයන්ති හේරත් පින්වත් මහත්මිය සහ ඒ හසිත විජේසේකර පින්වත් මහත්මා ඇතුළු ඒ පිරිස තමයි අද දායකත්වයේ දක්වමින් කටයුතු කරන්නේ. අරමුණ වන්නේ නැති ගිය එච්.එම්. ලොකු බණ්ඩා, ඒ වගේම එච්.එම්. උක්කු බණ්ඩා යන ඒ මුත්තුණුවන් දෙපළට සංසාරික වශයෙන් භවගමන සූපත් කරගන්න මේ පින් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම කේම් ලොකු මැණිකේ ඩී.ආර්. පුංචි මැණි මහත්තයා කියන ඒ මුතුන්ටත් යන මිත්තණියන් දෙපළටත්, ඒ වගේම ලතා නවරත්න ලොකු අත්තම්මාටත්, එච්.එම්. ටිකිරි බණ්ඩා මාතාවටත්, පිම්බලාපොරොත්තුව සිටින ඥාති පරම්පරාවේ සියලු දෙනාටම උතුම් මේ ධර්ම දාන මේ කුසලානිසංස බලය ලැබේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා දැනට සුජීවත්ව වාසය කරන එච්.එම්.ඩී. මානෙල් මැණිකේ නැදිවත්ත, ආර්.එම්.ඒ.කේ. විජේරත්න මෑන්වරු දෙපළටත්, හේරත් පියාණන්ටත්, එච්.එම්. ප්‍රියන්ති හේරත් ඇතුළු පවුලේ පවුලටත්, ඒ වගේම මහේන්ද්‍ර සිංහ ඇතුළු පවුලේ සැමටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වය ගැන කටයුතු කරන ශ්‍රියානි හේරත්, හසිත හේරත් ආදුව, චමත්නි හා පුතා සෙනිත ඇතුළු පවුලේ හැම දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවය, ඉක්මනින් ධර්ම අවබෝධය සලසා ගැනීමට මේ දහම් කුසල හේතු වාසනා වේවා කියලා සලකනවා. ඒ වගේම මේ දිනවල දැඩිව රෝගාතුරව සිටින විජේරත්න මෑණියන් වහන්සේලා ආයු ආරෝග්‍ය සප වර්ධනය සැලසේවා, නිදුක් නිරෝගී භව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිවන් මඟ අවබෝධ කර දෙන දේශකයාණන් වහන්සේටත් ආයු ආරෝග්‍ය සප ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. තුන්වගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම මෙවන් පුණ්‍ය කටයුතු සඳහා එතුමන්ලා දිරිමත් කරන ඒ සුදේශිද්දවල පින්වත් මහත්මාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත්, යහපත් කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නත්, තව තවත් ධර්මඥාන දියුණු කර ගැනීමටත් මේ දහම් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයේ දරුවේ සියලු දෙනාගේම උතුංග ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා කියලා විශේෂ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. විභාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තසේතුච අතෝ නිම්භාන සම්පත්ති විනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණ වේවා. සුවපත් වේවා.